හොඳයි සාදු. 2023 වසරේ 9 වෙනි මාසේ අද 10 වෙනිදා භාවනා වැඩසටහන. ලෝභක්ඛය, දෝසක්ඛය, මෝහක්ඛය, නිරෝධ නිබ්බාන. ලෝභය තියෙනවා නම් නිවන් දකින්න බැරිය. ද්වේෂය තියෙනවා නම් නිවන් දකින්න බැරිය. මෝහය පවතිනවා නම් නිවන් දකින්න බැරිය කියන ඊටාම කෙටියෙන් ඒ වගේම මහා සාගරයට වැඩි ගැඹුරක් තියෙන පද තුනක් ජීවිත කාලෙම පාරමී පුරලා අවබෝධ කරගන්න මහන්සිය යුතු කාරණය. ලෝභක්ඛය, දේසක්ඛය, මෝහක්ඛය. ඉතින් මේ කාරණේ වචන වලින් සරල විදියට දැනුණට ඇහුණට මෙහි තියෙන විග්‍රහය තමයි පින්නතරේ මුළු බුද්ධ ශාසනය පුරාම සියලුම ධර්ම දේශනාවන් වලින් සිදුවිය යුත්තේ. ඒ වගේම මුළු ත්‍රිපිටකයේ පුරාම සිදුවෙලා තියෙන්නේ මෙන්න මේ කාරණා තුන ප්‍රහාණය කිරීම. ඇයිති බුදුදහම ගැඹුරුයි, බුදුදහම තේරෙන්නේ නැහැ කියලා කිව්වට සංක්ෂිප්ත වශයෙන් ගත් කල ලෝභ, ද්වේෂ, මෝහ දුරු කිරීම තමයි මුළු බුද්ධ ශාසනය. දැන් ඊළඟට ප්‍රශ්නයක් ඇති වෙනවා, අපේ පින්නතුන් ලෝභයිද? අපේ පින්නතුන් ද්වේෂ සහගතයිද? අපේ පින්නතුන් මෝහ සහගතයිද කියලා අපි ඔබෙන් ඇහුවොත්, කෙනෙක්ගෙන් ඇහුවොත් ඒ සියලු දෙනාම දෙන උත්තරේ තමයි නෑ කියලා. මම එහෙම දේශ සහගත නෑ, මම එහෙම ලෝභ මනුස්සයෙක් නෙමෙයි, අපිට ඇති මෝහයක් නෑ කියලා තමයි කියන්නේ. කවුරුත් කියන්නේ මම ලෝභ සහගතයි, මම ද්වේෂ සහගතයි, මම මෝහ සහගතයි කියලා කියන්නේ නෑ. එහෙම ප්‍රශ්නයක් තියෙනවා. ඒකට මොකක් හරි හේතුවක් ඇතිනේ. එහෙමනම් එහෙම ප්‍රකාශ නොවෙන්න හේතුව තමයි මෝහය. මෝහය. එතකොට මේ ලෝභ ද්වේෂ මෝහ තියෙන බව එක පිළිගන්නේ නැත්තේ හේතුව මොකද්ද? මෝහය. මෝහාන්ධකාරය කියලා කියන්නේ ඒක අන්ධකාරයක් හැටියට තමයි උපමා කරලා තියෙන්නේ. අන්ධකාරයක ස්වභාවය මොකද්ද කියලා තේරෙන්න නම් ගෙදර ලයිට් ටික ඔක්කොම ඕෆ් කරගෙන ගේ ඇතුලේ පොඩ්ඩක් ඇවිදලා බලන්න ඕන. එතකොට තේරෙනවා අන්ධකාරයේක ස්වභාවය මේකයි, මෝහයේ ස්වභාවයත් මේකයි කියලා. පුටු දෙක තුනක හැප්පෙනකොට, මේසෙ හැප්පිලා බිම වැටෙනකොට තේරෙනවා මෝහය කියන්නේ හරි භයානක දෙයක්. බිත්තිය හැපිලා හරි මේ ඔළුව පැලෙනකොට වෙනකොට තේරෙනවා මෝහය කියන්නේ හරි භයානක දෙයක් කියලා. මෝහය කියන්නේ ඉතාම භයානක දෙයක්. මෝහය කියන්නේ ගොඩක් භයානකයි. ද්වේෂ සහගත බව. පින්තුනේ සර්පයන්ගෙත් ඇඟේ තියෙනවා මේ ද්වේෂයේ වැනි දෙයක්. ඇඟ පුරාම තියෙනවා ද්වේෂ සහගත බව. ඒ වගේ පින්තුනේ මුළු ඇඟේම සරුවාංගෙම විස තැඟර. කවියෙකුනුත් කියලා තියෙනවා මේ මිනිසයාගේ සරුවාංගෙම විස කියලානේ නේද? කවිය මට මතක් වුණේ. ඒත් ඒ නිසා ගෝනුස්සගේ වලිගේ විෂය, නයාගේ දලවල විෂය නේද? ඒ වගේ නිය විෂය ඔය ආදිවාසීන් ගිහිලා මිනිසාගේ සරුවාංගෙම විසේ කියලා තමයි සඳහන් වෙලා තියෙන්නේ. කියන්නේ ඇඟ පුරාම ද්වේෂයනේ විස කියන්නේ ඒක ද්වේෂ සහගත භාවය කියලා කියන්නේ. ඇයි ඇයි ද්වේෂ සහගත වෙන්නේ? ඇයි ලෝභ සහගත වෙන්නේ? ඇයි මෝහ සහගත වෙන්නේ? මේ ලෝකයේ කරුණවල පවතින තත්වය තත්තාකාරයෙන්ම නොදන්නා නිසා. පැහැදිලිනේ නේ? ද්වේෂ සහගත වෙන්නේ තත්වාකාරයෙන් නොදන්නා නිසා, මෝහ සහගත වෙන්නේ තත්වාකාරයෙන් නොදන්නා නිසා, ලෝභ සහගත වෙන්නේ තත්වාකාරයෙන් නොදන්නා නිසා. ඉතින් පින්නතුන් ජීවිත කාලෙම ලෝභ දේශ මෝහ කරගෙන 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 ගිහිල්ලා වයසට ගිහිල්ලා ලෙඩ ඇඳේ ඉන්න කෙනෙක්ගෙන් ජීවිතේ අරුත කුමක්ද කියලා අහුවාම කියන්නේ නිෂ්ඵලයි කියලා. ගහපු පදේකුත් නැහැ, බෙරේ පළුවකුත් නැහැ කියලා තමයි කියන්නේ. හීනෙන් ගෑ සබන් වගේ කියලා තමයි කියන්නේ. ඇති දෙයක් නැහැ. පැහැදිලි නේ? ඇත්තන්ටත් එහෙම තේරෙනවා නේද? ඔව්. ඒක යම් ආකාරයක ඒ ප්‍රකාශය කලකිරීම සහගත සහ ජීවිතේ යම් යථාර්ථයක් කියා දෙන වදනක් වුණාට එයාට ඒකෙන් මිදෙන්න බෑ. හැබැයි එෂණයෙන්ම, මොකද එයා ඒ මිදෙන මඟ ඉගෙනගෙන නැහැ. දුක හඳුනා ගැනීම කියන්නේ එකක්. දුකෙන් නිදහස් වීම කියන්නේ තව එකක්. දැන් ගඟක වැටිලා ගහගෙන යන මිනිස්සෙට එයාට තේරෙනවා දැන් මං ගහගෙන ගිහිල්ලා මැරෙන්නයි හදන්නේ කියලා. ඒක දුක හඳුනා ගැනීම. හැබැයි දුකෙන් නිදහස් වීම කියන්නේ වෙනම ක්‍රියාවලිය. අන්න ඒ වගේ පින්නතුනේ මේ ලෝකේ ගොඩාක් දෙනෙක් දුක කියන එක හඳුනනවා. මේ ලෝකේ මායාවක්, මේ ලෝකේ මිරිඟුවක්, මේ ලෝකේ වැඩක් නැහැ, මේ ලෝකේ නිෂ්ඵලයි කියලා ගොඩාක් දෙනෙක් හඳුනනවද නැද්ද? හඳුනනවා. දුක්ඛේ ඥානං තියෙනවා. ඇත්තන්ට නැත්තේ දුක්ඛ සමුදය ඥානං ඇවිල්ලත් නැහැ. මේ දුක කොහොමද ඇති වුනේ, මම මෙතෙන්ට කොහොමද වැටුනේ කියලා දන්නේත් නැහැ. ඊළඟ කාරණේ තමයි මේකෙන් නිදහස් වෙන්නේ දුක්ඛ නිරෝධේ ඥානං. දන්නේ නැති වෙනවා යනවා. එහෙමනම් ඉස්සල්ලාම ඇති වෙන්න ඕන දුක්ඛේ ඥානය. ඊට පස්සේ මේ දුක කොහොමද අපිට ඇති වෙන්නේ කියලා තේරුම් කරගන්න ඕනේ. ඉතින් මේක තේරුම් කරගත්ත ගමන් හිතනවා හරි මන් ධර්මයේ දැක්කා කියලා. එහෙම හිතන්න හොඳ නැහැ. මේක දුක හැදෙන විදිහට තේරුම් ගත්තට ධර්මයේ දැක්ක නෙමෙයි. ඒ දුකෙන් එගොඩ වෙන්නත් ඕනේ. ඒ එගොඩ වීම කෙසේද කරගන්නේ කියලා කල්පනා කරන්නත් ඕනේ. දුක් නිරෝධ කරන්න ඕනේ. මේ මොහොත මෙතෙන් පටන් පැය දෙකකට වැඩි කාලයක් අපි කල්පනා කරමු. අපි සාමාන්‍ය ජීවිතයෙන් ඉවත් වෙලා වෙනම අවස්ථාවක් බවට පත් කරගමු. කියන්නේ සාමාන්‍ය පවතින ජීවිතයෙන් බැහැර වූ කාලයක් හැටියට අපි කල්පනා කරමු. ලැස්තිනේ පෙර හිටපු එක්කෙනා අර සෙරප්පු දෙක පැන්නෝ වගේම මම කිව්වා අර එතනින් තියලා එන්න කියලා. ගෙදර හිටපු එක්කෙනා, කඩේ ගියපු එක්කෙනා, වැඩ කරපු එක්කෙනා, රස්සාව කරපු පුජ්‍යලයා ඉන්නෝනේ. එයාව අර සෙරප්පු දෙක පන්නනෝ වගේම අර එතනින්ම තියලා ඇතුළට එන්න ඕන. නිදහස් සත්වයක් පුජ්‍යලයක් ආත්මයක් නොවුණු මමත්වය ග්‍රහණය කර නොගත්ත කෙනෙක් හැටියට ආන්න එයාට තමයි පින්නතුනේ සත්‍ය ඇහෙන්නේ, සත්‍ය අවබෝධ වෙන්නේ. දැන් ඔබට පින්නතුනේ ලෝභ කරන්න කාරණා නැහැ, දැන් ද්වේෂ කරන්න කාරණා නැහැ. අවදීන් බලන්න පුළුවන් හැම දෙයක් දිහාම. මෝහෙන් තොරව බැලීම එතකොට තේරෙනවා පින්නතුනි මොකද්ද සත්‍ය? මොකද්ද සත්‍ය? මේ ලෝකේ පවතින සත්‍ය හා සම්බන්ධ වන්නට නම් අපද සත්‍යවාදී විය යුතුයි. අපට අසත්‍යයේ සිටියේදී සත්‍ය සමග සම්බන්ධ වෙන්න බෑ. සත්‍ය හා සම්බන්ධ වන්න අප සත්‍යවාදී විය යුතුයි. කොහොමද පින්නතුනි සත්‍යවාදී වෙන්නේ? මේ ලෝකේ තියෙන සත්‍යයන් ප්‍රධාන දෙකක්. එකකට කියනවා සම්මුති සත්‍ය. අනෙකකට කියනවා පරමාර්ථ සත්‍ය. ගොඩාක් දෙනෙක් ඇත්ත කියලා බාරගන්නේ මේ සම්මුති සත්‍ය. හොඳ කෙනෙක් වෙන්නේ සම්මුති හොඳ කෙනෙක්. සත්‍ය කියලා භාවිතා කරන්නේ සම්මුති සත්‍ය. හැබැයි ගොඩාක් දෙනෙක් අඳුනන්නේ නැහැ පරමාර්ථ හොඳ බව. පරමාර්ථ සත්‍ය කියන්නේ මොකද්ද කියලා. සම්මුති සත්‍ය කියලා කියන්නේ සම්මුතිය තුළ අපි හැඩගැසීම. සම්මුතිය තුළ අපි හැඩ ගැහිලා ජීවත් වෙනවා. ඒකට කියනවා සම්මුති සත්‍ය. පරමාර්ථ සත්‍ය කියන්නේ මොකක්ද? එය සම්මුතියට සාපේක්ෂිතව බලන නිසාම පිනුතුනේ ඒක ග්‍රහණය වෙන්නේ නැහැ. ඒක තේරුම් ගන්න බෑ. ඉතින් මේ සම්මුති සත්‍ය සම්ප්‍රදායන් වලින් සිද්ධාර්ථයන් අනේක විද භාවනාවල් සිද්ධ කරලා තේරුම් කරගත්ත මේ සම්මුතියේ නිවනක් නැහැ කියලා. ලෝකය තුල නිර්වාණය සෙව්වාට ලෝකය තුල නිර්වාණය නැත කියලා තේරුම් ගත්තා. මොක්ෂයේ තියෙන්නේ ලෝකෝත්තරවයි කියන අදහස පහළ වුණා. එයින් අදහස් වෙන්නේ මගේ සිද්ධාර්ථ හේ ගෞතමයන් වහන්සේ මේ මනසේ තිබෙන අතුරු සිදුරු නැතුව හැම තැයක්ම හැම තැනක්ම තේරුම් ගත්තා. තේරුම් අරගත්තට පස්සේ තේරුම් ගියා ලෝකය තුල සත්‍ය නැහැ කියලා. ඔයත් මේ ලෝකය තුල හොඳට පරීක්ෂා කරලා බැලුවනම් ඔබේ මනස තුල ඔබේ ආධ්‍යාත්මය තුල බලන්න තියනවද කියලා සැනසීමක් සත්‍යයක් මේ ලෝකය තුල තියනවද? නැහනේ. කොතනකවත් ජයග්‍රහණයක් තියනවද බලන්න? ඔබ ආසයිද පුටින් වෙන්න? ඔබ ආසයිද සෙලෙක්ටි වෙන්න? ඔබ ආසයිද බිල් ග්‍රේට් මහන්තය වෙන්න? ඔබ ආසයිද ලෝකේ ජලහටේ ජනාධිපති වෙන්න? ඔය එක තැනකවත් සත්‍ය හා සැනසීම තියනවද? උත්තරේ මොකද්ද? නැහැ. මොන තරම් ධනවත් වුණත් බලවත් වුණත් හැම දෙයක්ම තිබුණත් ඒ හැම දෙයකින්ම ලැබෙන උත්තරේ මොකද්ද? සත්‍ය නෑ. ඒ කිසි තැනක සත්‍ය නෑ කියන එක. ඇත්ත නෑ කියන එක. සුවය නෑ කියන එක. එහෙමනම් මනස තුල බලන්න. දැන් මනසත් නොයෙකුත් නොයෙකුත් විදියට හිතනවා. මොන වේදනාවක් ලැබුණත් මොන සුවතාවයක් ලැබුණත් මේ මනසට කොතනකවත් පරිපූර්ණත්වයක් ලැබෙන්නේ නැහැ. ඉත ඉතින් පින්නතුන ඔය ධ්‍යාන සෝයන් කියලා කියන්නේ මේ ලෞකික ලෝකය තුල තිබෙන උච්චතම සුවතාවය. ඇත්තටම මේ ගිහි ලෝකයේ මිනිස්සු මොන සැපද්ද විඳින්නේ කියලා හිතනවා ධ්‍යාන සෝයක් ලැබුවොත් එයාට. ධ්‍යාන සෝයක් කියන්නේ පිළිතුරේ මුළු ඇඟ පුරාම විහිදෙන, ශරීරයේ පුරාම විහිදෙන, ඉතිරි පැතිරි යන මහා ප්‍රීතියක්, සුඛයක්, සුවතාවයක්. ඒ නිසා මේ ගොඩාක් අය මේ බණ භාවනාවල් වල තියෙන අගය දන්නේ නැති නිසා බණ භාවනාවල් වලට එකතු වෙන්නේ නැතුව ඉන්නවා මිසක් ඒ නුතුන ඔය බෝතලයක් බොනවා වගේ දෙයක්වත් ඔය ලෞකික සංගීතයේ සම්දර්ශනයකට යනවා වගේ ෆිල්ම් එකක් බලනවා වගේ සතුටක් නෙමෙයි ඒවයි තියෙන්නේ මේ නුතුනේ. ඒ තරම් හාත්පස උතුරා යන මහා ප්‍රීති ප්‍රමෝදයක් තියෙන්නේ මේ නුතුනේ ඒවයි. ඒවට ළඟා වෙන්නත් ටිකක් ගොඩාක් මහන්සි වෙන්න වෙනවා තමයි. නමුත් වෙනතුනේ සමහර උදවිය බැහැ වුණොත් ආයි කුඩු ගැහුවා වගේ එන්නේ නැහැ. අපේ මන් දන්න මහත්තුරු කීප දෙනෙක් එහෙම හිටිය ඒගොල්ලෝ යම් යම් ධ්‍යාන සමාධීන් ඒ ප්‍රීති සුඛ ඒකාග්‍රතාවයන් ලබාගෙන තිබුණා විදර්ශනාවකට එන්නේ නැහැ ඒගොල්ලෝ. විදර්ශනාව කියලා කියන්නේ වෙනතුනේ එහෙම ඒකාග්‍රතාවයක සුව විඳ විඳ ඉන්නව නෙමෙයි. ප්‍රඥාව වර්ධනය කරන වැඩපිළිවෙලක්. ඉතින් ඒගොල්ලොන්ට එහෙම දෙයක් ගැන කල්පනා කරන්න කැමතිත් නැහැ ඒගොල්ලෝ. මොකද හේතුව අර ධානයේ බිඳිනවනේ. ධාන සුවයට තමයි ඉන්න කැමති. ඉතින් කොච්චර හරි භාවනාවේ ඉන්නෝ මේ භාවනාවේ ඉතින් පුදුම සැපයක් ගෙනල්ලා දෙනවා කියලා තමයි කියන්නේ. ඒ වගේම මේක අපි විඳලා තියෙනවා. ඉතින් නමුත් අපි ඒකට ඇබ්බැහි වුණේ නැහැ. ඇබ්බැහි වුණාම ඉතින් මට වෙන දෙයක් ඕනේ නැහැ මේකම ඇති කියලා වගේ ඒකේ ඉන්නවා. නමුත් අපිට එතනින් එහාට සත්‍ය ගවේෂණයක් අවශ්‍ය නිසා අර සිද්ධාර්ථ ගෞතමයන් වගේ කල්පනා කරන කෙනෙකුට නම් මේ ධ්‍යාන සෝයන් වල මේ ඉඳලා වැඩක් නැහැ කියලා විදර්ශනා මාර්ගයට එයාගේ හිත යොමු කරනවා. ඉතින් ඒ නිසා ධ්‍යාන සෝයන් කියන්නේ ඉතින් පුදුමයි. ඒ නිසා අපි භාවනාවකින් ඔබට අවශ්‍ය කරන්නේ මානසික සුව ප්‍රීතියක් ලබාගෙන ඉන්නටම් හොඳම වැඩේ ධ්‍යාන භාවනාව. ස්ථීරසාර සංසාර දුකෙන් සසර සතර අපායන් වලින් නිදහස්, සංසාර දුකෙන් නිදහස් මේ ලෝකයේ විශ්වයේ මෙකී යන්න, නිවි යන්න නම් ඔබට අවශ්‍ය කරන්නේ ඒකට අවශ්‍ය විදර්ශනා මාර්ගය. විදර්ශනා මාර්ගය යනු පොතකට අනුකූල දෙයක් කරේ යම්කිසි සාමීන් වහන්සේගේ ප්‍රකාශනයකට අනු කරන්න ඕන දෙයකට වැඩිය මා දකින්නේ ඔබටම ආවේනිකවම ඔබ තුළ අවදීන් ඔබව තේරුම් ගන්න. පැහැදිලිනේ විදර්ශනාව කියන්නේ මොකද්ද කියලා. දැන් මම ඔබට පද කීපයක් ලබා දීලා කේසා කේසා ලෝමා ලෝමා කීකේ හිටියොත් එහිම ප්‍රඥාව වැඩෙන්නේ නැහැ. ඔබටම ආවේනික විදියට ඔබව හඳුනා ගන්න. ඔබේ තියෙන ප්‍රශ්න ඔබ හඳුනා ගන්න. ඔබේ සිත දිහා ඔබම අවදියෙන් බලන්න. ඔබම සංගවගත්ත හිත දිහා ඔබ බලන්න. අර කාටවත් පෙන්වන්න නැතුව. තමගේ පෞද්ගලික හිත ඒක බලන්න, පෞද්ගලික හිත බලන්න. දැන් ගෙදරක තියෙනවා ප්‍රයිවට් රූම්ස් තියෙනවා, කාමර තියෙනවා. ඒවට වෙන යාළුවෝ අරේ මේ කවුරුත් එක්කන් යන්නේ නැහැ තමන්ගේ පෞද්ගලික කාමරේ. ඒ වගේ මනසක් ඇතුලේ ප්‍රයිවට් රූම්ස් තියෙනවා. ඒව දිහා තමන් බලන්න. ඒකටයි ආධ්‍යාත්මය පිරිසුදු කරනවා කියලා කියන්නේ. ආධ්‍යාත්මය තුළින් පිරිසුදු වුණාම ඒක කාටවත් පෙන්වන්න ඕනත් නැහැ, කියන්න ඕනත් නැහැ. ඒකේ සුවතාවය විඳින්නේ තමන්මයි. තමගේ කාමරේ පිරිසුදු කරගත්තොත් ඒක සුවතාවය විඳින්නේ තමන්මයි. තමගේ හිත පිරිසුදු කරගත්තොත් ඒක සුවතාවේ විඳින්නේ තමන්මයි. ලෝකෙට පෙන්වන දේ එච්චර වැදගත් වෙන්නේ නැහැ. වැදගත් වෙන්නේ තමන්ගේ හිතේ තියෙන දේ. එනිසා පබ්ලිස් මෙඩිටේෂන් නේද, ඔක්කොම තියෙන්නේ ප්‍රයිවට් මෙඩිටේෂන්. භාවනාව යනු අතිශයින්ම පෞද්ගලික දෙයක්. මාගේ මෙඩිටේෂන් එක ප්‍රයිවට් මෙඩිටේෂන්, පබ්ලිස් මෙඩිටේෂන් නෙමෙයි. ඒක නිසා මේ එක අතිශයින්ම පෞද්ගලික දෙයක්. පින්නතුනේ, ලෝභ දේශ මෝහ අපි ළඟ තියෙනවද නැද්ද කියලා අපි අඳුනගන්නේ කොහොමද? වේග තියෙනවා, චිත්ත වේග තියෙනවා, ඝන ස්වභාවයක්, දැඩි ස්වභාවයක් දැනෙනවා. දැන් විදුලි වයර් එක, කම්බි එක, කරන්ට් එක තියෙනවද කියලා දැනගන්නේ කොහොමද? අපිට ඒක ස්පර්ශ වුණොත් ඒකේ ভাইබ්‍රේෂන් එකක් අපිට දැනෙනවා. ආන්න ඒ වගේ තමයි ඔබේ ආධ්‍යාත්මය තුළ ලෝභය ඇත්තම්, ද්වේෂය ඇත්තම්, මෝහය ඇත්තම් ভাইබ්‍රේෂන් එකකින් අඳුනගන්න. පීඩණයෙන් හඳුනගන්න. ඊළඟට අපි ටින් එකක් ඇතුළේ තියෙන දෙයක් හරි කඩලා බැලුවොත් එහෙම ඒක හොඳද නැද්ද කියලා අපි කොහොම තෝරගන්නේ? නායි පොඩ්ඩක් අල්ලලා බලනවා. ඒකෙන් එන සුවඳට අනුව තමයි අපි කියන්නේ මේක නරක් වෙලා, මේක හොඳයි, මේක මෙහෙමයි කියලා කියන්නේ. ආ, ඒ වගේ ඔබේ ආධ්‍යාත්මයටත් ඔබ සුවඳ අල්ලලා බලන්න. ප්‍රඥාව කියන එකේ ඒ ආධ්‍යාත්මයේ සුවඳත් හොයාගන්න පුළුවන්. සුවඳකුත් තියෙනවා. බලන්න ඔබේ ආධ්‍යාත්මයේ සුවඳ හොඳට බලන්න. නාහේ කිට්ටු ගල්ල ගඳද සුවඳද බලන්න. හොඳට සුවඳ බලන්න ඔබේ ආධ්‍යාත්මයේ. ටින් එකක් නම් ඒක විවෘත කරලා බලනවා වගේම ඔබේ ආධ්‍යාත්මයේ සුවඳද ගඳද කියලා හොඳට නාහේ දාලා බලන්න. හොඳයි. දැන් ඔබේ ආධ්‍යාත්මයේ සුවඳ මොන වගේද තමන්ට දැනුනේ? හැමෝම කියන්න බලන්න. මොන වගේද දැනුනේ? කෝ බලන්න, ගඳ එක්කෙනෙක් හරි ඉන්නවද බලන්න අත උස්සන්න? කවුරුත් ගඳයි නම් කියන්නේ. හොඳයි, ආධ්‍යාත්මයේ සුවඳවත් නම් හරි. කොහොමද පිටිපස්සේ ආයට කොහොමද අපේ ආත්මයට? ඈ, සහල ගඳද සුවඳද කියලා බැලුවේ? ගඳ සුවඳනේ බැලුවේ. ආධ්‍යාත්මයට ඉන්න එකක් නම් ඒක කඩලා නාහය අල්ලලා බැලුවා. ඒ වගේ නාහය අල්ලලා හොඳට බැලුවාම ආධ්‍යාත්මය එන සුවඳ මොන වගේද? ගොඩාක් උදවිය මේ ආධ්‍යාත්මය හංගනවා. ඇයි? අපි පිටින් හොඳ උපාසකයෙක් වෙන්න ඕනනේ. පිටින් අපි හොඳ උපාසිකාවක් වෙන්න ඕන. පිටින් අපි හොඳ හාමුදුරු කෙනෙක් වෙන්න ඕන. ඒ නිසා අපේ ආධ්‍යාත්මය අපි හංගලා තමයි වැඩ කරන්නේ. අපිට ඉගැන්වෙත් එහෙමයිනේ. ඒ තිබුණට ඒ ඕපන්ලි එහෙම වෙන්න හොඳ නෑ. මේ හංගපම් පුළුවන් තරම් හැංගියන් කියලා තමයි ඉගැන්වෙන්නේ. එතකොට හංගම් බෞද්ධයෝ නේද? හංගම් බෞද්ධයෝ. එසා ආධ්‍යාත්මේ හංගනවා. ඒ වුණාට ඔබ යන්නේ ආධ්‍යාත්මයත් එක්ක. ඒ නිසා හොඳ උපාසකයෝ අපායේ ගිහින් උපදින්නේයි. අපිට පුදුම හිතෙනවා මේ යකා පිටින් මල් පූද කළා, මේම කළා, මේම කළා, මේම කළා. අනේ අපායේ ඉපදිලා ඉන්නවා, අර පෙරේත නිකායක ඉන්නවා, කුප්පියක් ගෙනෙන් මේවා මූ ගැට ගහලා ගිනින් දාන්න කියලා කිව්වහම හරි දුක හිතෙනවා. මොකද හේතුව මේ පිටින් හිටපු උපාසකයා. ඒක තමයි හංගම් බෞද්ධයා කියන්නේ යාට. උඩින් හැමදේම මේ චාරිත්‍ර වාරිත්‍ර පැවතුම් පුද සත්කාර බුද්ධ වන්දනා ඔක්කොම කර බුද්ධ වන්දනා කරනවායි කියුකට පින්නතුනේ. බුදුන් දකින්න නැතුව කොහොමද බුද්ධ වන්දනා කරන්නේ? තේරුණා නේද? බුදුන් දකින්න ඕනනේ බුද්ධ වන්දනා කරන්න. එතකොට බුදුන් දැකීම කියන්නේ මොකන්ද? වක්කලි මෙහිම ළඟ වාඩි වෙලා බණ ඇහුවා. වක්කලීට කියනවා නුඹ බුදුන් දැක්කේ නේ කියලා. එතකොට අද අපි පිළිම වහන්සේ ඉස්සරහා ඉඳගෙන බුදුන් දැකලාද ඉන්නේ? එදා බුදුහාමුදුරු ජීවමානව වැඩෙද්දී ළඟ වාඩි වෙලා ඉන්න වක්කලීට කිව්වනම් නුඹ බුදුන් දැක්කේ නෑ කියලා. යෝ ධම්මං පස්සති සෝමං පස්සති කිව්වා. නුඹ මුට කොහෙන්ද බුදුන් පේන්නේ? ඔබට පේන්නේ මේ මගේ ඇසයි කනයි නාසයයි ශරීරේ පාට මා ශරීරේ මේ මේ කුණු වෙන ශරීරයක මේ හැඩක් මේ බලාගෙන ඉන්නේ. එහෙමනම් මේ දැන් ඉන්න කට්ටිය බුද්ධ පූජා තියනවද? බුද්ධ වන්දනා කරනවද? නෑ. දැන් ඉතින් මාත් එක්ක කන්න තරහ වෙන්න එපා. මම මේ ඇත්තක් පෑදලි කරලා දුන්නේ බුදුන් දකින්න. එහෙම නැතුව මේ ඒවා ප්‍රතික්ෂේප කරනවා නෙමෙයි. මමත් මල් පහ පූජ කරනවා, බුද්ධ පූජාව තියනවා, ඒ ඔක්කොම දේවල් කරනවා. මේක මේ එරෙහිව කාටවත් කියන දෙයක් නෙමෙයි. ප්‍රඥාව උදා කරගෙන සැබෑ ලෙස බුදුන් දැකීමට උත්සාහවත් වීම සඳහා මඟ පෙන්වීමක්. එහෙම නැතුව මේ වන්දනාමාන හිලා දකින්න කියන කතාව නෙමෙයි. ඒක නිසා වෛරේ ක්‍රෝධේ මතු කරගන්න එපා. ඉතින් එහෙනම් බුදුන් දකින්න ඕන. බුදුන් දැක්කොත් විතරයි බුදුන් වඳින්න පුළුවන්. බුදුන්ට මල් පූජ කරන්න පුළුවන්. තේරුණානේ? බුදුන් දැක්කොත් විතරයි බුදුන් වඳින්න පුළුවන්. එහෙම නැත්තම් පෙනෙන්නේ එක්ක මා ශරීරය. එහෙම නැත්තම් පිළිම වහන්සේ නමක් ආදී තමයි තියෙන්නේ. ඉතින් මමත් ඒ කාලේ ගොඩාක් එහෙම දේවල් කළා. හැබැයි තේරෙනවා දැඩි මෝහයකින් තමයි මේ දේවල් කරලා තියෙන්නේ. නමුත් හොඳයි ඒක. ඒක නරකයි කියන්න බෑ. මොකද නිකම්ම නිකන් ඉන්න කෙනෙකුට වඩා එවැනි කෙනෙක් එතෙන් ඒ වගේ මට්ටමකට ඇවිල්ලා තියෙනවා කියලා කියන්නේ එතනින් එහාට ගමනකුත් එයා සිද්ධ කරනවා. ඒක හරයි. පොඩි කාලේ මමත් විහාර මන්දිරේ බුදුහාමුදුරුවොත් එක්ක කතා කරනවා. තේරුණා නේද? බුදුහාමුදුරුවොත් එක්ක කතා කරනවා. විශ්වවිද්‍යාලයේ ඉඳලා ආපු හාමුදුරුවෝ ටික කට්ටි එකතු වෙලා අඩියක් ගන්නකොට මම අහනවා බුදුහාමුදුරන්ගෙන් ගිහිල්ලා ඔබ වහන්සේගේ ශාසනයට වෙච්ච දෙයක්. ඒ ලයිනස් ආ යුනිවර්සිටි හරේ මේ ඇව්වට පස්සේ ඒවයි බුද්ධ ශාසනයක් රැකෙන්නේ නෑ. ඒක විනාශයි. ඒ චරිතේම විනාශ වෙනවා. ඉතින් බුදුහාමුදුරුවෝත් එක්ක කතා කරන්න ඕනේ. ඉතින් ඒ පිළිම වහන්සේත් එක්ක කතා කරයි. නමුත් මේ කතා කරන්න වෙනම දෙයක්. මුලින්ම තමන්ගේ ආධ්‍යාත්මය සංගවන්න එපා. තමන්ගේ ආධ්‍යාත්මය විදර්ශනාවට ගන්න. තමන්ගේ ආධ්‍යාත්මය විදර්ශනාවට ගන්න. භාවනාව පෞද්ගලිකයි. අපි අපේ මනසේ දියුණුව කාටවත් පෙන්වන්න උවමනාවක් නැහැ. පෙන්නල වැඩකුත් නැහැ. හැමෝටම පෙන්වන්න ඕන තම තමන්ගේ ආධ්‍යාත්මය අවදි කරගන්න. මගේ බුදුහාමුදුරුවෝ උත්සාහ කළෙත් ඒක. කව කාටවත් මේ ඉස්සරහට ගිහිල්ලා මේ මම් බුදු වෙලා කියලා ඉවර වෙලා මල්ලෙලා ගන්න පාවඩෙලා ගන්න එහෙම කරේ නෑ. කාටත් පෙන්නන්නේ තමන්ගේ ආධ්‍යාත්මය අවදි කරගන්න. අර එහෙම දේවල් ලැබෙන ඒවා ප්‍රතික්ෂේප කරනවත් නෙමෙයි. බුදුරජාණන් වහන්සේටත් මල් පාවඩ ලැබෙන වෙලාවට ලැබෙනවා, ආරාම ලැබෙන වෙලාවට ලැබෙනවා, ගල් තලාවක වැඩ ඉන්න වෙලාවට වැඩ ඉන්නවා. හැබැයි උන්වහන්සේට ඒ කිසි දෙයක් පිළිබඳව ප්‍රබේධනයක් නැහැ. ඔබේ ආධ්‍යාත්මය ඔබ වඩා සුවඳවත් කරගන්න. තමන්ගේ ආධ්‍යාත්මය තමන්ට පෙනෙන විදිය, දැනෙන විදිය හොඳට හඳුනා ගන්න. ඒක හැමෝගෙම ආධ්‍යාත්මය එසේ නොවේ. ඉතා සුන්දර, ඉතා මනහර, ඉතා ප්‍රීතිමත්, ඉතා ශාන්ත මනසක් ආධ්‍යාත්මයක් දරා සිටින්නෝද මේ මහ පොළොවේ සිටිනවා. ඉතා විකාර වූ මනස්ත දරා සිටින්නා වූද සිටිනවා. ඒ මනෝභාවයන් වලට අනුව තමයි පින්නතුනි සංසාරේ ගෙනියන්නේ, සංසාරේ සැකසෙන්නේ. එ නිසා තමන්ගේ යටිහිත අවදි කරගෙන ඒක හදාගත්තේ නැති වුණොත් උඩුහිතෙන් විතරක් ලෝකයට බාහිරම් පරිපජ්ජසී, බාහිර පරිපජ්ජසයක් විතරක් තියාගෙන බාහිරෙන් හාමුදුරු කෙනෙක් වෙලා, බාහිරෙන් උපාසිකාවක් වෙලා, උපාසකයෙක් වෙලා හිටියොත් ඉවරයි. එහෙනම් මා ආධ්‍යාත්මය තුලින් භික්ෂුවක් වෙන්න බැලුවේ. බාහිරෙන් භික්ෂුවක් වෙන්න නෙමෙයි. ඔබත් ආධ්‍යාත්මය තුලින් භික්ෂුවක් වෙන්න. සංසාරයෙන් නිදහස් වෙන කෙනාට පාවිච්චි කරන වචනයක් භික්ඛු. මොකද්ද කරන්න ඕන? ලෝභ, ద్వේෂ, මෝහ දුරු කරන්න ඕන. ඇත්තටම මේ ලෝකේ කිසිම දෙයක් තියාගන්න එපා ද්වේෂ කරන්න. බලන්න ඔබේ ඔබට තියෙනවද කියලා ද්වේෂ කරන්න කාරණා. තේරෙනවද? ද්වේෂ කරන්න කාරණා තියාගන්න එපා. මේ ලෝකෙ කිසිම කාරණයක් තියාගන්න එපා ලෝභ කරන්න කාරණා. කරගෙන යන්න, වැඩ කටයුතු කරගෙන යන්න, වගා කරන්න, ඉඩම් ගඩම් ගන්න, හදන්න, ගොඩනගන්න, සේවය කරන්න, යුතුයකම් ඉෂ්ට කරන්න, දම්පින්කම් කරන්න. මුත ආධ්‍යාත්මික වශයෙන් තේරුම් කරගන්න ඕන මේ ලෝකයේ පැවැත්ම තුල කරන්නා වූ ක්‍රියාදාමයක් පමණයි. මේවයි කිසිම යථාර්ථයක් නැහැ. ඒක නිසා ඒවා ලෝභග්‍රහණීව අල්ලගන්න උමනාවක් නැහැ. දරුවන් කන්න බොන්න දුන්න හැදුව වැඩුවා කියලා එහෙම දෙයක්වත් ග්‍රහණය කරගන්න ඕනේ නැහැ. ඒගොල්ලෝ හැදුව වැඩුව එච්චරයි. ආයි සැලකුන්ද නොසැලකුන්ද, ලැබුණද නොලැබුණාද, ඒක නොලැබෙන්න ඕන කියලා හිතන්න ඕනත් නැහැ. අපහසුයෙන් ලැබෙන්න ඕනම කියලා හිතන්න ඕනත් නෑ. අන්න ඒක තමයි අතහැරීම කියන්නේ. දරුවේ දෙයක් දුන්නොත් බාර නොගෙන ඉන්නත් හොඳ නෑ. එයා සතුටෙන් නම් දෙන්නේ, ඒක බාර ගන්නත් ඕන. මට අනිවාර්යෙන් දෙන්න ඕන කියලා එහෙම ඉන්නත් හොඳ නැහැ. එහෙම හිටියොත් ඒ හැම එකක්ම අන්තවාදී. පැහැදිලිනේ? ඒ වගේ අත්හැරීමේ ගුණයක් තියෙන්න ඕන. දෝෂ කරන්න ද්වේෂය ඇති කරගන්න කිසිම කාරණයක් තියෙනවද කියලා බලන්න හිත ඇතුලේ. ද්වේෂ කරන්න කිසිම කාරණයක් නැති කරගන්න තමන්ගේ හිතේ. මේ ලෝකේ තියෙන කිසිම දෙයකට ද්වේෂය ඇති කරගන්න මට හේතුවක් නැහැ. මොකටද? මමවත් මගේ නොවේ නම් ද්වේෂ කරන්නේ කොහොමද? මමවත් මගේ නොවේ නම් මම ද්වේෂ කරන්නේ කොහොමද? මමවත් මගේ නොවේ නම් මම ලෝභ කරන්නේ කෙසේද? මමවත් මගේ නොවේ නම් ඉඩම මගේ වෙන්න පුළුවන්ද? ගේදර මගේ වෙන්න පුළුවන්ද? යාන වාහන මගේ වෙන්න පුළුවන්ද? නැහැ. ඒ සම්මුති භාවිතාවක් විතරයි. මේ ශරීරයත් සම්මුති භාවිතාවක්, ඉඩම කඩම සම්මුති භාවිතාවක්. ඒක හඳුනගන්න. එහෙම නැතුව මේ ලෝභය අත්හරින්න කියලා ඔබේ ඉඩම කාට හරි ලියලා දුන්නයි කියලා ලෝභකම අත්හැරෙන්නේ නැහැ. තේරුණාද? ගොඩක් දෙනෙක් හිතන්නේ අන්න එහෙම අතහැරීමක් කළාම අතහැරෙනවා කියලා. ඒක බොරු. කාරණා තේරුම් ගන්නව මිසක්. එතකොට අපිට අත්හරින්න ඌමනා වුණොත් එහෙම ඒක අල්ලගන්න තව කෙනෙක් හදන්න වෙනවා. ඒක බුදුම වැඩක් නේ. එහෙම අත්හැරීම බුදුහාමුදුරු කියලා දුන්නේ නැහැ. දැන් එකපාරට කෝටි 800ටම නිවන් දකින්න ඌමනා වුණොත් එහෙම මේව ගන්න කෙනෙක් නැතිවලා යනවනේ. එතකොට කොහොමද එහෙම අත්හරින්නේ? එහෙම අත්හැරීමක් නෙවෙයි බුදුහාමුදුරු. මේ සංඥාවේ පටලැවිල්ල අත්හර ගන්නවා මිසක් ඔප්පු තිරප්පෝලින් අත්හරින්න මේ තියෙන දේපල ඔක්කොම ඉඩ කඩන්න නැතුව අත්හැරලා දාන්න එහෙම නෙමෙයි. එහෙම එකක් නෙමෙයි බුදුහාමුදුරු කියන්නේ. එහෙම ඒවා හිතේ උගන්නන භික්ෂූන් වහන්සේලා ඇති පන්සල දිනු කරගන්න උමනා වුණාම ඉතින් ඒක නිසා ඒකට කරන්න දෙයක් නැහැ. ඒවයි ගිහිල්ලා අමාරුවේ වැටෙනවා. ඉතින් සමහරවද වෙනිවම් මග කියලා දෙන්න උත්සාහ කරනවා කරනවා දවසට ලක්ෂ ගණන් කෝටි ගණන් ඒ ආයතනවල වියදම්. නමුත් වෙනතුරු නිර්වාණය කියන ද අවුට්පුට් එකක් නැහැ. එළියට කිසිම ප්‍රතිලාභයක් නැහැ. ආයතනවල නඩත්තු වලට දවසට කෝටි ගණන් වේදන් වුණාට ඒවයි එහෙම ප්‍රතිලාභයක් නැහැ. ඒගොල්ලෝ කියන්නේ නිවන් දකින්න බැරි ඔය ඇත්තන්න කේන්දර පිළිගන්න නිසා. ඒක මොකක් හරි එකක් තියෙන්නත් බෑ. ඊළඟට ආයි කේන්දර පිළිගන්නේ නැහැ හාමුදුරනේ කියලා කිව්වට පස්සේ ආයි කියනවා ඔය ඇත්තන්ට නිවන් දකින්න බැරි අවුරුදු චාලිත්‍ර කරන නිසා නිවන් දකින්න බැරි. ඒකත් නෑ හාමුදුරනේ. දැන් අපි අවුරුද්දට ලිපපත්තු කරන්නේත් නෑ කිව්වට පස්සේ ආයි කියනවා ඔයගොල්ලෝ දීපලට ඇලිලා ඉන්නවා ඒක නිසා හාමුදුරනේ පන්සලට ඒකත් පූජ කරන්නම් නිවන් දකින්න. ඊට පස්සේ කියනවා ඔයගොල්ලෝ නිවන් දකින්න බැරි මහාන උන් නැති නිසා මහානත් වෙනවා අවසානයේ. මහානත් වුණාට පස්සේ හාමුදුරනේ දැන් මහානත් වෙලා ඉන්නෝ සීලය පිරිසිදු නැති නිසා කාල වරෙන්කෝ ඒ වෙනතුනේ අර මොකද්ද අර බැරි දෙයට කෝඳුරු තෙල් හත් පට්ටේකුයි තව අරික් කාලකු යෝන කරනවා කෙරෙන්නේ නැති වැඩේටනේ. ආන්න එවැනි බන එවැනි කතා ඒවා. පව් මිනිස්සු මුලා වෙනවා රැවටෙනවා. ඉතින් අවශ්‍ය කරන්නේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම. නිවන් දකින්න අවශ්‍ය කරන්නේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම. ඒක භවයෙන් භවය පුරන්න නෙමෙයි මේ මොහොතේම එකතු කරගන්න ඕන දෙයක්. පැහැදිලිනේ? එකතු කරගන්න ඕන දෙයක් බෝධිපාක්ෂික ධර්ම. ඒ අවස්ථාවට අවශ්‍ය දේ තියෙනවා. වීරිය අවශ්‍යතාවයේ ඇති වුණ මොහොතේදී වීරිය ඕන. ශ්‍රද්ධාව අවශ්‍යතාවයේදී ශ්‍රද්ධාව ඕන. ඒ වගේ තමයි වෙනතරේ. අවශ්‍ය තැනට අවශ්‍ය ජීවරයකට මාරු වෙන්න ඕන. අවශ්‍ය තැනදී අවශ්‍ය උපාංගය උපයෝගී කරගන්න ඕනේ. එහෙම නැතුව හැමතිස්සෙම ਉਹ තියාගෙන ඉන්න උවමනාවක් නැහැ. ਉਹ අඩුම කුඩුම ටිකක් තමයි. හැබැයි ඒවයි හොඳ බල සම්පන්න භාවයකින් යුක්ත වෙන්න ඕන. දැන් උපකාරක වස්තු බෝධිපාක්ෂිකනේ. නිවන් අවබෝධ කර ගැනීමට උපකාරක වස්තු. දැන් වාහනයක් තියෙනවා. වාහන parts පාක්ෂික දේවල් තියෙනවා, තේරෙනවානේ. එතකොට මොනවද? ජැක් එකක් කියලා එකක් තියෙනවා. ඕකත් අරයි යන්න ඕන. ඕකත් උමනා වෙන වෙලාවල් තියෙනවා. ටයර් එකක් මේ තියෙනවා අමතර. ඒවත් ගෙනියන්න ඕන. තව අඬු තියෙනවා. ඒව තියෙන්න ඕන. එතකොට මේ හැමදේම එක එක වෙලාවල් වලට අවශ්‍ය වෙලාවකදී උපකාරයට ගන්නවා. ඒක හැමතිස්සෙම මේ ජැක් එකක් තිබුණයි කියලා ජැක් එක ගහගෙන පාරේ යන්න බෑ. ජැක් එක වෙනම තියෙන පාරේ යනවා. උමනා වුණාම ඒක ගන්නවා. ඒ වගේ වෙන තුනේ අපිට මේ වීරිය අවශ්‍ය තැනයි වීරිය යොදන්න ඕන. ශ්‍රද්ධාව අවශ්‍ය තැනයි ශ්‍රද්ධාව යොදන්න ඕන. ප්‍රඥාව අවශ්‍ය තැනයි ප්‍රඥාව යොදන්න ඕන. සතිය අවශ්‍ය තැනදී සතිය ඕන. එහෙම නැත්නම් හැමදේම සතියෙන් ඉඳලා ඔළුව මේ යවා ගන්න එපා. මොලේ අවුල් කරගන්න එපා. සමහර අය හිතනවා අනේ හැමතිස්සෙම සතියෙන් ඉන්න ඕන, 100ෙන් ඉන්න ඕන කියලා. එහෙම ඉඳලා නිකන් මොලේ අවුල් කරගන්නවා. ඒක වැඩක් නැහැ. ඔයත්තන්ට මේ වචන ටික උපකාරකයි නේද? ජීවිතේ. ගුහෙවීම උපකාරකයි. මොකද වැරදි දේශනාවන් වලින් මිනිස්සු මේගේ මොලේ අවුල් වෙලා තියෙන්නේ. එහෙම ඉන්න යන්න එපා. ගෙදර ටෝච් එකක් තිබුණා කියලා ඕක ගහගෙන ඉන්න ඕනේ කියලා හැමතිස්සෙම එහෙම නැහැ. ගෙදර අයන් එක තිබුණා කියලා හැමතිස්සෙම මැද ඉන්න එහෙම එකක් නැහැ. ඒ හැමදේම උපකාරක ඒවා මනුස්ස ජීවිතේට. ඒ වගේම මෙතෙන්ටත් එහෙමයි. උපකාරක ධර්ම රාශියක් තියෙනවා. ඒ උපකාරක ධර්ම සමන්විතව තියෙන්න ඕන. උපකාරක ධර්ම අවශ්‍ය වෙලාවට යොදවන්න ඕන. දානෙ අතහැරීම කියන එක තමා තුළ තියෙන්න පුළුවන්. හැමතිස්සෙම අතහැර ඉන්න බෑ. අන්න හිර වෙච්ච වෙලාවකදී අපි අතහරින්න පුරුදු වෙන්න ඕන. ద్వේෂයෙන් අන්තකට යනකොට, මෝහයෙන් අන්තකට යනකොට, ලෝභයෙන් අන්තකට යනකොට තමන්ට අතහරින්න පුළුවන්කම තියෙන්න ඕන. ආදීනවේ බලා අතහරින්න පුළුවන්කම තියෙන්න ඕන. ඔබේ ආධ්‍යාත්මය තුලින් මේවා අත්හැරීම තමයි ගොඩාක් අපහසු පින්නතුනේ. ආධ්‍යාත්මයට මේ ධර්මය පිළිගන්වන එක, කියා දෙන එක තමයි අමාරු. ආධ්‍යාත්මේ ලේසියෙන් දෙයක් බාරගන්නේ. එයාට දෙන්න පුළුවන් හැම ප්‍රෙෂර් එකක්ම දීලා යා මේ ලෝකයේ අල්ල ගන්න තමයි බලන්නේ. ලේසින් පිළිගන්නේ. නිවැරදි ආකාරයෙන්ම කරුණාකාරණා හේතු ගැන්නොත් විතරයි අවදීන් මිදීමක් ඇති කරගන්න පුළුවන්. එහෙම නැත්තම් මිදෙන්න බෑ පින්නතුනි. එහෙම නැත්තම් මිදෙන්න බෑ. අපි ආස මම නොවෙන්නද මම වෙන්නද? ඔබේ මනසින් අහලා බලන්න. සැබෑ ආධ්‍යාත්මය තුලින් අහලා බලන්න. මම වෙන්නද කැමති, මම නොවෙන්නද? තම තමන්ට මමෙක් ඉන්නවනේ ඒ මම. තමන්ට තියෙන පරිදි තමන් ආස ඇත්තටම කතාව මම වෙන්නනේ. මේ මගේ විදියට මම වෙන්න. බලන්නක මගුල් ගෙදරක පල්ලෙහා මගුල් ශාලාවේ උඩම මහලක ඉඳගෙන අර මගුල් ගෙදර ශාලා පල්ලෙහා ශාලාව බලාගෙන ඉන්න උඩ මහලේ ඉඳගෙන එතකොට තේරෙනවා හැමෝම මම වෙන්න try කරන ආකාරය. තේරෙනා නේද? හොඳට තේරෙනවා. මම ඒ වගේම මිනිස් කණ්ඩායමක් දිහා වුණත් බලාගෙන ඉන්න පන්සලක වුණත් කමන්නේ බලාගෙන ඉන්න හැමෝම යම් යම් ආකාරයක මම වෙලා තියෙනවා. දැන් මෙතන ඉන්න පිනුතුණු සියලු දෙනාම මට පේනවා. ඔයත් හැමෝම තම තමන් පෞද්ගලිකව මම වෙලා. මගේ ටයිප් එකක් හදාගෙන මගේ ප්‍රේම් එකක් හදාගෙන බලන්න. මේ සියලු දෙනා එකම ස්වරූපයකින් බනහනවා කියලා ඔබ හිතනවද? නෑ. 10ක් 10 ආකාරයයි, 100ක් 100 ආකාරයයි, 1000ක් 1000 ආකාරයයි වෙනවද? නානත්ත කාය අනානත්ත සංඥා. මේ සියලු දෙනාම මෙහෙම මම බලාගෙන යනකොට මේ එකම වයිබ් එකක් සියලු දෙනාගෙම මට අහුවෙන්නේ නෑ. සමහර අය සද්ධාව ඇතුව අහනෝ, සද්ධාව නැතුව අහනෝ, මධ්‍යස්ථව අහනෝ, අවබෝධය වැඩි අය ඉන්නෝ, අඩු අය ඉන්නෝ, ඝන අය ඉන්නෝ, අත්හරින්න බැරි මානසික මට්ටම් තියෙනෝ, අත්හරමින් ඉන්නෝ, වර්ධනය වෙමින් ඉන්නෝ, විවිධ වෙනස් ගති. එකම ටයිප් එකේ දෙන්නෙක් නම් නැත. එකම මුහුණු වගේ දෙන්නෙක් නැති වගේම එකම මානසික ස්වරූප දෙකක් මට මෙතන අහුවෙන්නේ නැහැ. හැමෝටම තියෙනනේ ඕරා එකක්. ඒ ඕරා එක නිර්මාණය වෙන්නේ යා තුළ ඇති වෙන මානසික තරංග මත, පීඩන මත කියලා හොයා ගන්නවා. ඉතින් මේ පීඩනය ඒ වගේ දෙයක් තමයි පින්නතුනේ අපි කාටත් අනිත් කෙනා පිළිබඳව අහුවෙන්නේ. ඉතින් පුදජන මිනිස්සෙකුට නම් ගොඩක් එහෙම අහුවෙන්නේ නැහැ. එයාට පේන්නේ එයාගේ හැටියට එයාට පේන්නේ. අනිත් කෙනා නිවැරදි විදියට එහෙම අහුවෙන්න නම් ඉතින් අපි නිදහස්ව බලන්න ඕන. තේරුණානේ? නිදහස්ව බලන්න ඕන. නැත්තම් ඉතින් තමන්ගේ ටයිප් එකට තමයි අනිත් කෙනා අහුවෙන්නේ. නිදහස්වලා බලන්න. අනුන් බලන්න කලින් බොහොම හොඳ දේ තමයි තමන් බලා ගන්න එක. අනුන් බලන්න උමනා වෙච්ච වෙලාවකදී ඕනනම් බලන්න. ඉතින් මං හරීම කැමති විවෘත මනසින් සත්‍යවාදීව සිටින අයට. කියන දේ කරන්නේ, කරන දේ කියන්නේ, තියෙන ස්වභාවය කියන්නේ. එහෙම උදවියට හරි වැදගත්. හැමදෝවේ හරි වැදගත්. හැබැයි මේ විවෘත මනසයි කියලා අගුණ දුර්වලකම් තියාගන්නේ නැතුව මේ විවෘත මනස තුල නිවැරදි ආකාරයට ධර්මානුකූල භාවයට හදාගත්ත බවට එහෙම නැතුව ඉතින් මේ කුණු ගොඩක් විවෘත කරලා පෙන්නුවයි කියලා ඕකේ ලස්සනක් නැහැනේ. විවෘතකමට කැමති ඒ වුණාට කුණු ගොඩක් විවෘත වෙලා පෙන්නුවොත් ඒ වායක ලස්සනක් නැහැ. ඒ නිසා මල් උද්‍යානයක් විවෘතව පෙන්වන්න එපා. ඒ නිසා සමහර අය හිතනවා ආ හරි විවෘතයි කියලා. විවෘතයි කුණු ගොඩක්. නේද? කඩට ආපු දේ කියනවා, කරනවා, හිතන දේ කරනවා. එතකොට ඒ විවෘත කුණු ගොඩක්. ඔයා විවෘතයි කුණු ගොඩක්. එහෙමනේ විවෘතයි ලස්සන වෙන්න. විවෘතයි ලස්සන වෙන්න ඕන. සත්‍ය කියන්නේ කුමක්ද? සත්‍ය anu කවරක්ද? ඊටපස්සේ ඉන්න මහත්මයා කියන්න බලන්න. නෙල් පාට ෂර්ට් එක ඔව් සත්‍ය පවතින්නේ අසත්‍ය තිබෙන තුරා. හේතුමට ආපු අදහස බලන්නත් අනිත් අයත් කියන බලන්න සම්පත් මහත්මයා. සත්‍ය කියලා දෙයක් නැහැ කියලා කියනවා. ඊට පස්සේ අපේ මේ මහත්මයා මේ මෙතන නැෂනල් එක ඇඳලා ඉන්න මහත්මයා. ඊළඟට කියන්න බලන්න සත්‍ය කියලා දෙයක් නැහැ. හදාගත්ත දේවල් තමයි තියෙන්නේ. සත්‍ය කියලා දෙයක් නැහැ. මේ ලෝකේ කිසිම ගහකට නමක් නැහැ. ඒ නම් දුන්නේ කවුද? මේ මිනිස්සු. නම් දුන්නේ මේ මිනිස්සු. කිසිම ගහකට නමක් නැහැ. මේක දියුල් ගහ, මේක කොස් ගහ, මේක පොල් ගහ කියලා යාම කියාගත්තද? නැහැ නේ අපි දුන්නේ. ඒ වගේම තව එකක්. මේ ලෝකේ කිසිම වර්ණයකට නමක් නැහැ. මේ කහ පාට, මේ නිල් පාට, මේ සුදු පාට කියලා එහෙම පාටක් නැහැ. ඒ ඔක්කොම දුන්නේ කවුද? මේ ලෝකෙ කිසිම ආගමකට නමක් නැහැ. ඒවට නම් දුන්නේත් මිනිස්සු. ආගම් වලට ලාංඡන හැදුවෙත් මිනිස්සු. ආගමික පිළිවෙත් හදාගත්තෙත් මිනිස්සු. මේ ලෝකේ මහ පොළොවවල් වලට කිසිම එහෙම නමක් නැහැ. මේක ශ්‍රී ලංකාව, මේක ඉන්දියාව, මේක රුසියාව, මේක ඇමරිකාව, USA, UK අනම්මන මොකක්වත් නැහැ. ගොත් නැහැ. අපිව නිකන් නැති තරගයකට දැම්මනේ. පාසලේ නිවාසාන්තර තරගයෙන් අපි ගහමරාගෙන ඈ තරගකාරීත්වය ඉගෙන ගත්තා. ඊස්වසේ පාසල් අන්තර ක්‍රිකට් අරව මේවක් ගහලා ભેදේ අපි ඉගෙන ගත්තා. අපි ඒ ගමට ගහනවා, මේ ගමට ගහනවා කියලා අම්මෝ කරපු වැඩ. අපිට හරි සන්තෝසයි. මේ පාසලට ගැහුවා, මේ පාසලට ගැහුවා කියලා. ඊළඟට අපි රටවල් අතර ගහගන්න, පළාත් අතර ගහගන්න, දිස්ත්‍රික් අතර ගහන්න, දකුණේ කියලා ගහගන්න, උතුරේ කියලා ගහන්න, නුවරේ කියලා ගහගන්න, එක එක විදිහ අපි දකුණේ, අපි නුවර, අපි යාපනේ, අර මේ කියලා ඉතින් එක එක දේවල් ඇඟේ දාගන්න අපිට උගන්වලා තියෙනවා. ඕක තමයි පින්නතුනේ අවිද්‍යාව. මේ මහ පොළොව හැටියට බාරගත් අය විතරයි මිනිස්සුයෝ කියලා කියන්නේ. අනිත් ඔක්කොම තිරිසන්නු. එක් ලොකු කතාවක් තියෙනවා ඒ තිරිසන්නු කියන කතාවේ. ෂණ තුනක මට මේක සායනාසය කෙනෙක් ලැබුණු නිර්වචනයක ලස්සන අදහසක්. ෂණ තුනක පැටලෙන නිසා තිරිසන් කියලා කියනවා කිව්වා. භාවනා යෝගී ස්වාමීන් වහන්සේ කෙනෙක් මට විග්‍රහයක් කරලා දුන්නේ. කොහේ හරි වේවා, කවුරු වුණත් ඒ තියෙන නිර්පොතක තිබුණත්, ඩික්ෂනරියේ තිබුණත්, ඒ කවුරු හරි කෙනෙක් දෙන නිර්වචන තමයි. එහෙම නැතුව මේ ලෝකේ 아무තු දෙයක් නැහැ. ඒක ඉතින් උතුම් නිර්වචනයක් අපි බාර ගන්න ඕනේ. එච්චරයි. මල්ලසේකර මහත්තයා දුන්නොත් ඒ ඉතින් අපි ඒක බාරගත්තත් ඉතින් මේ මල්ලසේකර මහත්තයාගේ නිර්වචනය ඒක. ආයෙ වෙන මොකක්වත් නැහැ. මේ ලෝකේ තියෙන එහෙම එක්ක බුදුහාමුදුරෙක්, එක්ක යෝගියෙක්, එක්ක බාසඥයෙක් නේද? ඉතින් අපි බාර ගන්න ඕන පොතේ තියෙන එකද, බුදුහාමුදුරුගේ එකද, කවුද කියන එක, ඒක අපේ දෙයක්. අපිට දැනෙන දේත් එක තමයි ඒක අපි බාර ගන්නෙ. එතකොට මේ ලෝකයේ තියෙන සුඛ දුක්ඛ උපේක්ෂා කියන මෙන්න මේ ෂණ තුනට පමණක් ඇබ්බැහි වෙලා මේ ෂණ තුනේ පමණක් ජීවත් වෙන අය තිරිසන් කියලා කියනවා. එයාට ඒ ෂණ තුන ඉක්මවන්න බෑ කියනවා. බල්ලෙකුට වුණත් එයාට සුඛ දුක්ඛ උපේක්ෂා තියෙනවා. ප්‍රශ්නේ තියෙන්නේ ඒ ෂණ තුනේම එයා ජීවත් වෙන්න වෙනවා. එයාට ජීවිත කාලෙම එයාට ඒ ෂණ තුන ඉක්මවන්න බෑ. එතකොට මිනිස්සය කියන්නේ මෙන්න මේ ෂණ තුන ඉක්මවන්න පුළුවන් කෙනා තමයි මිනිස්සය කියන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේත් ඒක සූත්‍ර දේශනාවන්වලත් කියලා තියෙනවා. මම දෙයක් ලේසියෙන් නිර්වචනයක් වුණත් බාර ගන්න නෑ. දහමට ගලපල බලනවා සූත්‍ර දේශනාවන්වල බුදුහාමුදුරුවෝ කොයි වගේ මේකට විග්‍රහයක් කරලා තියෙනවද කියලා. ඉතින් මට ඒකත් එක්ක හොඳටම ගැළපීලා ගියා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යමෙක් මහණෙනි මේ ත්‍රිවේදනාව ඉක්මවයිද ඔහු මුළු බුද්ධ ශාසනයම දැනගත්තාවේ කියලා වචනයක් කියනවා. ඉතින් මේ ත්‍රිවේදනාව ඉක්මවනවා නම් අනේ එතකොට මට ඒකත් එක්ක අනිවාර්යෙන් ගැළපෙන්න හැකියාව තිබුණා. ගැළපෙන්න පුළුවන්. දැන් හරි ලේසි. ලෝභ ද්වේෂ මෝහ ඉක්මවන්න ඒත් පින්නතුනේ ඒකම තමයි. එහෙම නැත්නම් සුඛ දුක්ඛ උපේක්ෂා ඉක්මවන්න ඒත් ඒකම තමයි. එහෙම නැත්නම් අතීත අනාගත වර්තමාන කාලයෙන් නිදහස් වෙන්න. එහෙමත් නැත්නම් රය දහවල ඉක්මවන්න. ඉතින් ඔය හැම අවස්ථාවකම තිබුණේ නිර්වාණ දර්ශනය. විසු හැදිලා ආයි විසු හැදෙනවා. ගම්බීරයි. කොහොමද ඔක කරගන්නේ? කොහොමද උතෙන්ට චේන්ජ් වෙන්නේ, පරිවර්තනය වෙන්නේ කියලා ලොකු ප්‍රශ්නයක් තියෙනවා. කාලයක් ධර්මය අහපු අයගේ වයිබ් එකයි කාලයක් ධර්මය නොහාපු කෙනෙක්ගේ වයිබ් එකයි වෙනස්නේ අනිවාර්යයෙන්ම. මේ විදිහට ඇවිල්ලා විශේෂයෙන්ම අපිට ඒක ටක් ගාලා හුවෙනනේ. එතන ගෙනකොටම තේරෙනවා මේ වචනවලට තියෙන අර්ථය සහ ගැඹුර සහ ලක්ෂණ කොයි වගේ වෙනස්කම් වලට භාජනය වෙලා තියෙනවද කියලා. ඒක නිසා ඒක සතුටු වෙන්න, ඒ පරමාර්ථයට ගොඩාක් ලං වෙන්න ලැබීම පිළිබඳව ඒ සාධ්‍යාත්මික සුවඳ, ඒ නිරෝධ ලක්ෂණ එළියට එන්න ඕන වචනවල, ප්‍රකාශනයන්වල. හැබැයි බොරු කියන්න හොඳ නැහැ. ඒ කියන්නේ කට කතා කරන්නේ නැතුව ආධ්‍යාත්මයට කතා කරන්නට ඉඩ හරින්න. කටින් කතා කරන්න එපා. ආධ්‍යාත්මයට කතා කරන්න ඉඩ හරින්න. එතකොට අඩුවක් වුණත් කමක් නැහැ. ඒ අඩුව අපිට හදන්න පුළුවන්. කට කතා කරොත් හදන්න බෑ. අයිය අරයා අර ලොක් කරගෙන ඉන්නේ. ආධ්‍යාත්මයට කතා කරන්න ඉඩ හරින්න. ඔබේ මතයට කවුරු හරි එකඟ වෙනවටද කැමති? ඔබේ මතයට විරුද්ධ වෙනවටද කැමති ඔබ? පිළිවෙසෙන් උත්තරය දෙන්න බලන්න. ඔය මාත්මයා එකඟ වෙනවට කැමති. එකඟ වෙනවට කැමති. දෙකටම කැමති නෑ. මොකටද කැමති මාත්මයා? මහත්මයා මොකද කියන්නේ? තමන්ගේ මතයට එකඟ වෙනවටද කවුරු හරි කැමති? මොකද අදහස ඔබතුමියගේ? අපි කොයි වෙලාවකවත් මතයක් හදා ගන්න හොඳ නැහැ. අපි කියන දෙයට සියලු දෙනා එකග වෙන්න ඕන කියලා. මම සමහර වෙලාවල් වලට වැරදි උත්තරේ ප්‍රකාශ කරනවා. ඒකට කවුරු හරි එකඟ වුණොත් මං හිතනවා මූ මෝඩේ කියලා. සමහර වෙලාවට මං හරි උත්තරේ ප්‍රකාශ කරනවා. ඒකට විරුද්ධ වුණොත් ඒත් මං හිතනවා මූ මෝඩේ කියලා. තේරුණා නේද? එතකොට ඒක හිම තමයි. බුදුහාමුදුරුවනත් එහෙමයි. බුදුහාමුදුර එහෙම කරනවාද? ඔව් මං කරපු එහෙම අවස්ථා සිවුම්ම අරගෙන තියෙනවා. බුදුරජාණන් වහන්සේ සැබෑ රහතන් වහන්සේ කෙනෙක් ළඟට ගිහිල්ලා කියනවා ඔබ තාම දර්ශනයට පත් වී නැත. සත්‍ය අවබෝධ කරගෙන නැත කියලා. දැන් මේකට එකග වෙන්න ඕනද බුදුහාමුදුරු කිව්ව නිසා කියලා? එහෙම නැත්නම් මේක ප්‍රතික්ෂේප කරන්න ඕනද? අන්න එහෙමනම් එකඟ වීමට හා ප්‍රතික්ෂේප කිරීමට වඩා ඔබෙන් යම් උත්තරයක් තියෙනවා, යම් ප්‍රකාශනයක් තියෙනවා. අන්න ඒක තමයි වැදගත්. එතෙන්ද කියනවා ස්වාමීනි මා තුළ ඇති අවබෝධය මාම දනී. මා තුළ තියෙන අවබෝධය මමම දනී ස්වාමී. මම මෙච්චර අමාරුවෙන් දැකලත් ඉරිසියාවට නෑ කියනවා. එහෙම කියන්න තිබ්බනේ. හරියට අර විශ්වවිද්‍යාල ලකුණු අඩු කරා කියලා කියනවා වගේ නේද? සමහරවිට මම මෙච්චර අමාරුවෙන් මේක දැක්කේ බලන්න නෑ කියනවා කියලා එහම පොරයක් අල්ලන්න තිබ්බනේ. ඔහොම කුහක වෙන්න බා බුදුහාමුදුරු. ඒක තමයි ප්‍රඥාව මැන බැලීම කියන්නේ. ඒකයි වෙනතුනේ. තේරෙනා නේද? මට නම් එහෙම අත්දැකීම් ලැබිලා තියෙනවා. ඔබ ධර්මය දැකලා නැහැ කිව්වට පස්සේ මේ ධනිකර මේ යක්ෂා වේස වෙච්ච උදවිය ඉන්න ඕන තරම්. එතකොට හිතා ගන්න පුළුවන් නේ අවබෝධයනේ. ඔව් හිතා ගන්න පුළුවන් ලෝභද්වේෂ මොහ කොච්චර මේ ප්‍රහාණය කරගෙන තියෙනවද නැද්ද කියලා හොයා ගන්න පුළුවන් ඒකෙම්ම. ඒ නිසා අර ලබු ගෙඩියේ ඇට තිබුණාම ඒක අහිං කරත් ආයි පොඩ්ඩක් හොල්ලල බැලුවට කමන්නේ. ඒක ඇතුලේ මොනව හරි තව ඇටයක් හිර වෙලාවක් තියෙනවද කියලා බලන්න. ඒ නිසා වෙන්න දෙයකට අපි එකඟ විය යුතුත් නැහැ, දෙයකට අපි විරුද්ධ විය යුතුත් නැහැ. අපි හැම විටම සම්මර්ෂණය කියන තැනට එන්න ඕන. ඒ නිසා මේ ලෝකේ උත්තර තියෙනවා. එකඟ වීම හා ප්‍රතික්ෂේප කිරීමට වඩා එහා ගිය උත්තර තියෙනවද නැද්ද? තියෙනවා. අන්න ඒවා තේරුණානේ? අන්න ඒවා, අන්න ඒ වගේ උත්තරවලට අපි එන්න ඕන. අපිට ඕන තරම් බොරුවට ප්‍රශංසා කරන අය ඉන්නවා. තේරුණානේ? අහුවෙන්නේ මොකද නෑ. බොරුවට ලස්සනයි කියන අය ඉන්නවා. බොරුවට කලිසම ඇඳුම ලස්සනයි කියනවා. බොරු කියන තමාරලාට ඇත්තට කියලා අනිත් කෙනත් එක කියලා hina වෙනවා. අර මුරුන් ගත්තේ තිබ්බා, අර දැන් ඉන්නේ මුරුන් ගත්තේ උඩ කියලා. ඈ මාළේ ලස්සනයි ඈ කියලා ගිහිල්ලා. ඒ ඒව ගණන් ගන්න එපා. ඒව බාල ලෝකේ වැඩ. සංයෝජන කීයකින් දුරු කරගත් මනසක් ඔබට ඇද්ද? සංයෝජන කීයකින් දුරු මනසක් ඔබට ඇද්ද? ඒ තරමට ඔබ සුව විඳිනවා ඇති. ගොඩාක් දෙනෙක් අත්හැරීමක් පුරුදු කරනවා. ඒක පුජ්ජල අත්හැරීමක්. ඒ පුජ්ජල අත්හැරීම නිසා තමයි නිවන් දකින්න බැරි. පුජ්ජල අත්හැරීමක් කරන්න එපා. ඒ විට අතහැරිය පුජ්ජලයේ බවට පත් වෙනවා. පුජ්ජල අතහැරීමක් සිද්ධ කළොත් අතහැරපු පුජ්ජලයේ බවට පත් වෙනවා. ඊළඟට ඒගොල්ලෝ ළඟින් ගිහිල්ලා ඇහුවාම මම මෙච්චර දේවල් අතහැරවා තියෙනවා කියලා කියනවා. සයින්ස් මම අර භාවනා මධ්‍යස්ථානේ හදන්න ඉඩම් දුන්නෙත් මම. එතකොට අර මහලු නිවාසෙට ඉඩම් දුන්නෙත් මම. අර ගෙවල් නැති 10 දෙනෙකුට ගෙවල් හදලා දුන්නෙත් මම. ඒ කියන්නේ අතහැරපු පුජ්‍යලයක් ඉන්නවා. අතහැරපු පුජ්‍යලයා දීපු මානසිකත්වය, ඒකෙන් උද්දච්චකමක්, ඒකේ මාන්නයක් එයා තුළ හටගත්තොත් එහෙම ඒවම සිහියෙන් ඒ උද්දච්චකමෙන් මැරිලා ඔප්පු තිරප්පු කාට බෙදලා දුන්නත් හිතෙන් ඒවට ඇලිලා ඉන්න නිසා අන්න ඒ තැන්වලම වාසය කරනවා. ඒක භයානකයි. ඒ නිසා පුජ්‍යල අතහැරීම් කරන්න එපා. තේරුණානේ? පුජ්‍යල අතහැරීම් කරන්න එපා. දවසක් අම්ම කෙනෙකුත් කිව්වා මං සායනන්ත ඔක්කොම අතහැරලා ඉන්නේ, දරුවන්ට ඔක්කොම ලියලා කියලා දීලා අතහැරලා ඉන්නේ කිව්වා. මං කිව්වා නෑ, එහෙම පේනුමක්වත් නෑ කියලා. නෑ නෑ, ලියලම දුන්නා. ජීවිත බුද්ධියක් තියාගත්තේ නෑ හාමුදුරුව, මං දුන්නා, සම්පූර්ණයෙන් දුන්නා. හා මං කිව්වා නෑ, අතහැරලා නෑ, හිතෙන් අතහැරලා නෑ. ඉතින් කියන්න තිබ්බනේ එහෙනම් ඉතින් අම්මා අතහැරලම තමයි ඔප්පුවෙන්ම දීලානේ. නෑ, ඔප්පු වලින් දුන්නට අතහරින්නේ නෑ. සමහර උදවියට පිනතුනේ ඔප්පු වල නැහැ. නමුත් මිනිස්සු මේ ලෝකේ දේවල් අල්ලගෙන ඉන්නවා. තේරුණා නේද? නිවාස අල්ලගෙන ඉන්නවා, ගෙවල් දොරවල් අල්ලගෙන ඉන්නවා, අනුන්ගේ දේපල අල්ලගෙන ඉන්නවා. සමහරලාට ගෙදර හිමියාට වඩා ගෙවල් දොරවල් බිම ගෙදර වැඩ කරන්න එන කෙනාව අල්ල ගන්නවා. එහෙම වෙන අවස්ථා තියෙනවා. එයා අල්ල ගන්නවා, මනස තදින් ආත්මය කර ගන්නවා මේ දේවල්. ඒ නිසා හිත කියන්නේ මේ වගේ එකක්. තමන්ට තියෙන්නම ඕනේ නැහැ අල්ල ගන්න. තමන්ට නැති වුණාම නැති වෙන්නෙත් නැහැ, ඇති වුණාම ඇති වෙන්නෙත් නැහැ. ඒක හිත ගියපු තැන්වල හිත අගයන් ලබා දෙන දේවල් එක්ක හිත බැඳෙනවා. අපි හිතනවා බැඳීම් හරි හොඳයි කියලා. බැඳීම් හොඳ නැහැ. නෝනට ගොඩාක් ආදරේ බැඳිච්ච මහත්තයා හොඳයි කියලා හිතන මොන හොඳක්ද? ඈ ගොඩාක් මහත්තයට බැඳුණු නෝනලා අන්න ප්‍රේමය, රෝමියෝ ජුලියට් වගේ කියලා කිව්වට මොන හොඳක්ද? ඒ මෝහයෙන්, මුලාවෙන්, අවිද්‍යාවෙන් ලෝකේ බුදුහාමුදුරු ඒකනේ අර කැඩුවේ වක්කලිගේ හිත. බැලූ බැල්මට හිතනවා අච්චර බණ අහගෙන ඉන්න අර පොඩි හාමුදුරුවන්ව, මේ අර හාමුදුරුවන්ව එලවනවා මම මොන මානසිකත්වයක්ද කියලා. නෑ නෑ, ඒ මෝහයේ බැඳීමක් ඒක. බුදුරජාන් වහන්සේ එවැනි මෝහයේ බැඳීම් වලට කැමති නෑ. මෝහයේ බැඳීම් වලට කැමති නෑ. ධර්මයේ ඔස්සේ දකින්න. ඒ නිසා සාහින් ආනන්ද හාමුදුරුව හරි ධර්මයේ ඔස්සේ දකින කට්ටිය උදවිය තමයි මම ගොඩාක් අගයන්නේ. මගේ ප්‍රශංසාව තියෙන්නේ ඒ අය. අනිත් උදවිය නම් ඉතින් ඕන වෙලාවක අපහදවන්න ඉතින් මම දන්නවනේ ක්‍රම. ඕනම කෙනෙක්ගේ අපහදෙන ක්‍රමයක් තියෙනවා. ඒ අපහදෙන විදියට ඒ ස්වභාවය පෙන්වූ ගමන් එයා පැහැදෙනවා. එච්චරයි. හරිම සරලයි. මේ සාමාන්‍ය පුතර්ජනයාගේ පැහැදීම දිනා ගන්න එච්චර අභියෝගයකුත් නෙමෙයි. අපහැදීම හදා ගන්න වැඩි අභියෝගයකුත් නෙමෙයි වෙනතුනේ. එහෙනම් ඔයත් ඔය දෙකම ඉගෙනගෙන තියාගන්න, ඕන කෙනෙක් අපහදව ගන්නත් පුළුවන්, පහදව ගන්නත් පුළුවන්. තේරුණා නේද? තේරුණා නේද? හරිම සිම්පල් ක්‍රම තියෙන්නේ. එක ළමයෙක් ආවා අනේ ස්වාමීන් වහන්ස අපි මේ බැංකුවේ වැඩ කරන්න බැංකුවේ මැනේජර් මහත්තයා මට සෑහෙන්න පහදිලා ඉන්නේ හරි අමාරුයි ගුවා වැඩ කරන්න ගෑනු ළමයෙක් ඉතින් මං කිව්වා ඔකට සිම්පල් වැඩන්නේ තියෙන්නේ ඔව් උදේ පාන්දර ගියපු ගමන් නාහේ ඇඟිල්ල ගහලා සර් ගුඩ් මෝර්නින් කියලා එහෙම කන්න කිව්වා දවස් දෙකක් විතර ගහනකොට ආ සෙක්‍රටරි කමට ගන්න එක නැහැ ඇසිස්ටන්ට් කරගන්නව වෙන තැනකට මාරු කරලා දායි ඔගේ ඔය පෑදීම කඩා ගන්න පුළුවන් හරි සිම්පල් වැඩන්නේ ඕක කියලා ඉතින් අර ඒ වගේ හරි අපූරු ක්‍රම තියෙනවා එන්නානේ ඒ නිසා මේ ලෝකේ පෑදීන්නේ ඒ වගේ ඉතින් පුහුදුන් ලෝකයේ පෑදීම හරි අමුතුයි ඒක වැඩන්නේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ සීමාවන් වල පැහැදීම් අපැහැදීම් තමයි පුතජන ලෝකේ තියෙන්නේ මගුල් කතා කරත් ඒත් එහෙමයි ඒක ඒවනි ගලපීම්නේ බලන්නේ ගලපීම් බලන්න ඉතින් ඒ දේවල් හරි අවිද්‍යා සහගත පැවැත්මක් ඇති ලෝකයක් හැටියට පෙන්වන්නේ බුදුහාමුදුරු ඒකෙන් නිදහස් වෙන්න එවැනි ලෝකයක් ලෝකයන් ගොඩක ජීවත් වෙන්න එපා ඒකෙන් නිදහස් වෙන්න. මුකුත් කරන්න ඕනේ නැහැ නිවන් දකින කරන දේවල් වල තියෙන අවිද්‍යාව දුරු කරලා දාන්න. තේමනේ? වෙහෙස නිවා ගන්න මොකද්ද කරන්න ඕන කියලා අහුවාම මට හරි වෙහෙසයි. අඟුලි මාලගේ හිත කියනවා ඇති එහෙම. ඒ වගේ මේ ලෝකේ ඉන්න මිනිස්සුත් කියනවා මට හරි වෙහෙසයි ස්වාමීනි දුවන දුවන වෙහෙසයි වත්තන්ටත් වෙහෙසයි. ඔබ නතරවන්න. ඒක කොහොමද කරන්නේ සායනද? නතර වෙන්න කියලා කරන්න දෙයක් නැහැ. දුවන එක නතර කරන්න. නතර වීමට කරන්න දෙයක් නැහැ. දුවන එක නතර කරන්න. මම දන්නේ මේ වචන දෙක තේරෙනවද කියලා. නතර වෙන්න කර කිව්වම නතර වෙන්නේ කොහොමද කියලා කල්පනා නතර වෙන්නේ කොහොමද කියලා කල්පනා කරන්න යන්න එපා ඒකේ මුකුත් ක්‍රමයක් නැහැ දුවන එක නතර කරන්න එච්චරයි එතකොට නිවන් දකින්නවද ඔව් ඔබ නතර වන්න මා නතර වෙලා ඉසිටින්නේ මං හිතන්නේ බුදුරජාණන් වහන්සේ කතා කරන්නේ හදවතකටනේ කෙනෙකුගේ සිතකට කතා කරන්නේ. එතකොට මේ හදවතේ තියෙන සමස්තය බුදුහාමුදුරු අඳුනගෙන සුදුසුම වචනය එල්ල කළා හෙනයක් ගැහුවා වගේ අඟුලිමාලගේ මුළු සරුවාංගෙම ගල්වෙන්න ප්‍රකාශ කළා මේ වචනේ ඔබ නතරවන්න. පිස්සෙක් වගේ මිනී මරමර දුවන මිනිහෙක් ඉස්සරහට ඒ වගේ විශ්වාසවන්තනීය ආධ්‍යාත්මික අවබෝධයක් නොතිබුණා නම් කිසි කෙනෙක් ලඟ වෙන්නේ නැහැ එක කඩුපාරින් ගහලා දායේ. වහන්සේට තිබුණා ඒ ආධ්‍යාත්මික බලය පුරුෂ ධම්ම සාරති සමස්ත මනසක් එක ක්ෂණයකින් ගල් කරලා තියන්න පුළුවන් වචනයක් ප්‍රකාශ කරන්න පුළුවන් බලයක් තිබුණා වාචික බලය වාක් බලය. මේ වචනවල නෙමෙයි තියෙන පින්නතුනේ මේ වාග් බලය කියන එක ඇතුළේ තමයි සද්ධර්මයේ තියෙන්නේ. එහෙසා ඔබත් ඔය කරන ටික හොඳට බලන්න ඔය ටිකෙන් නතර වුණා නම් ඔබ ස්වභාවයෙන් නිතැතින් නිර්වාණය කරා එක් කරගෙන යාවි. ඒකයි බුදු කෙනෙක් මතක් කරේ අඟුලිමාලට ඔබ නතරවන්න. ඉතින් එයා උන්වහන්සේ ජීවිතේ පුරුදු කරේ නතර වීම හැම මොහොතකම. තරහ එනකොට හදුවන්න ලෑස්ති වෙන්න නතර වෙන්න. ලෝභය එනකොට හදුවන්න ලෑස්ති වෙන්න හා නතර වෙන්න. ඊර්ෂියාව ක්‍රෝධය මාන්නය එනකොට දැන් අපි ඇති කරගන්නෝ බෞද්ධ මාන්නය. ඒ කියන්නේ ඒක හොඳයිද? බුද්දිස් මාන්නේ I am real buddhist කියලා ඇති කරගන්නවා බුද්දිස් මාන්නේ ගොඩක් දෙනෙකුට තියෙනවද නැද්ද? හපච්චියේ තියෙනවා. ඒකත් හොඳ නෑ. එතකොට සිල්වත් මාන්නේ අපේ ඔය ආරාමවල ආරණ්‍යවල එහෙම ගොඩක් හාමුදුරුවෝ හිටියා. අපචී සිල්වත් මාන්නය. උපසම්පදා මාන්නය. පස් ගාන වැඩි වුණාට පස්සේ ඉන්නේ මේමය ඉන්නේ. උපසම්පදා මාන්නය. අර අර මේ දැන් මහාචාර්යවරු නත් නේද? නිකන් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය වෙන්න වෙන්න නේද? නිකන් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය මාන්නයක් එනවද නැද්ද? එනවා. කාටද එනවා? දැන් ආයතනයක උනත් ඒ ජ්‍යෙෂ්ඨත්වයේ පිළිබඳ එකක් එනවා. එහෙම එකක් එනවා. ඉතින් මේ වගේ දේවල් වලින් අපි බේරෙන්න බලන්න ඕන පිනුතුනේ සැලකිලිමත් වෙන්න ඕන. නැත්තම් අපි ඕවට අහුවෙලා වයසට ගිහිල්ලා මරණාසන්නදී සත්‍ය තේරුම් ගිහිල්ලා වැඩක් නැහැ. ආධ්‍යාත්මයට එවැනි දේවල් වලින් ඉදෙමෙන්න ඉඩ දෙන්න එපා. එවැනි දේවල් සංචේතන ආහාර බවට පත් වෙලා මමත්වය වැඩෙන්න පිම්බෙන්න ඉඩ දෙන්න එපා. මමත්වය දුරු කරන්න මමත්වයට අවිද්‍යා සහගත ආහාර දෙන්න එපා. ධර්මයෙන් පුබුදවන්න අවිද්‍යාවෙන් පුබුදවන්න එපා. අවිද්‍යාවෙන් පුබුදවන්න එපා. අවිද්‍යාවෙන් පුබුදවන විදිය කොයි විදියද කියලා බලන්න ඕන නම් බොක්සින් ක්‍රීඩා ටිකක් බලන්නකෝ. ප්‍රතිවාදියට ගහන්න අර ඇතුළ එනර්ජි එකක් හදන විදිය බලන්න. ඔයාට පුළුවන්, ඔයාට පුළුවන්, ඔයාට ගන්න පුළුවන්, දෙකින් වැටෙන්න ගන්න පුළුවන්, මේව ගන්න පුළුවන් කියලා අවිද්‍යාත්මක ප්‍රෙෂර් එකක් එයාට දීලා ආවේගමත් කරලා පැරණි ඒවත් මතක් කරලා මේ යාට නොයෙකුත් දේවල් දේවල් මතක් කරලා අරයා තුළ ප්‍රෙෂර් එකක් කරගෙන හදනවා. අන්න ඒක මං හිතන්නේ ඒක මනසටම උදාහරණයට ගන්න. මනසේ අන්න එවැනි උත්තේජනයක් ලබා දෙන ස්වභාවයක් මනස තුළක් තියෙනවා ඔබේ. ඒව ලබා දෙන්න එපා. ඒව ඇති කරගන්න එපා. බාහිරින් ඉන්න පෙනුතුනේ. නමුත් මනස රවට්ටන්න එපා. මනසට වැරදි මාර්ගෝපදේශ ලබා දෙන්න එපා. වැරදි මාර්ගෝපදේශ ලබා දෙන්න එපා. මමත්වය සිඳලන්න, මමත්වය දුරුලන්න. හීනමාන්න එහෙම නෙමෙයි. මමත්වේ නැති කෙනෙක් කියලා මේ බිම වාඩි වුණා මමත්වේ නැති කෙනෙක් වෙන්නේ නැහැ. එහෙම නැහැ. ඈ මමත්වේ නැති කරන්න කියලා කාගවත් කකුල් හේදුවයි කියලා මමත්වේ නැති වෙන්නේ නැහැ. ඔය සමහර ආගමක තියෙන මමත්වේ දුරු කරන්න පාසෝදන වැඩකුත් තියෙනවා. ඒ වගේ නියතමානී බව පෙන්වන්න එහෙමකක් තියෙනවානේ. කකුල් හෝදන එකක් තියෙනවා. ඒ එහෙම කරයි කියලා එහෙම වෙන්නේ නැහැ නේද? අපි ගිහිල්ලා කඩිය ඔක්කොම පාර යන මිනිස්සු කකුල් හෝදමුකෝ. එහෙම වෙන්නේ ඒව නිකන් ආරෝපිත දේවල්, ආටෝපිත දේවල්. එහෙම විය යුතු නෑ. එහෙම විය යුතු නෑ. එතකොට අර හීනමානයට එනවනේ. දැන් ගොඩාක් ඉන්න බෞද්ධයෝ අනතිමානී වෙනුවට හීනමානී වෙලා ඔච්චර ඕනේ නැහැ, ඔච්චර දියෙන්න ඕනේ නැහැ, යන්තම් තිබුණාන් ඇති, යන්තම් පැවතුණාන් ඇති, කන්න තිබුණාම ඇති. ඈ ඒ හීනමානී දේවල්. හීනමානී දේවල්. දවසක් මේ මහත්මයෙක් කිව්වා විදුහල්පති කෙනෙක් යා මහාන වෙලා සිවුරුත් ඇරලා විදුහල්පති කෙනෙක් වෙිටපු කෙනෙක් මට කිව්වා බුදුහාමුදුරු කියලා දෙන පාපිස්සක් වගේ ඉන්න නේද කියලා. මම ටිකක් ඉතින් අර වැඩ පිළිවෙලක ඉන්නවනේ කියලා මට කිව්වා පාපිස්සක්. මම කිව්වා හරි හොඳයි අපේ විදුහල්පතිතුමා මේ මට පාපිස්සක් වෙන්න පුළුවන්. මං ඉස්සෙල්ලා දැනගන්න කැමති පය පිහදාන්නේ ඉන්නේ කවුද කියලා. බුදුහාමුදුරුවෝද එන්නේ, සැරියුත් හාමුදුරුවෝද එන්නේ, නැත්නම් ඕගොල්ලෝගේ කවුරු හරි පොලිමේ එනවද, නැත්නම් මේ අය කවුරු හරි අතර ඉන්නවද, මං පාපිස්සක් වුණොත් පය පිහදාන්නේ නැහැ. දක්ෂේ මිනිහට උත්තර නැහැ. බුදුමාලට හරි කිව්වොත් මං පාපිස්සක් වෙන්න කැමති, කවුද පය පිහදාන්නේ කියලා දැනගන්න කැමති. උත්තර නැහැ. දුවනෝ තේරෙනනේ. ඒ නිසා එහෙම පාපිසි වෙන්න උගන්නන්නේ මන් දන්නේ කොහරි උගන්නලා තියෙනවනේ ඒක වැරදි. බුදුහාමුදුරු එහෙම කරන්නේ. බුදු කෙනෙක් හරියට සත්‍යධර්මය අවබෝධ කරගත්ත අයට පුදුම ගෞරවයක් ලබා දෙනවා. කොච්චර ගෞරවයක්ද කියනවනම් ඒක ඇසට කඳුළු වෙන ගෞරවයක්. තමන්ගේ සිවුරක් හොදන්න දෙන්නේ රහතන් වහන්සේට දෙන්නේ. තමන්ගේ ඉඳුල් පාත්‍රයේ සෝදගෙන එන්න දෙන්නේ. තේරුණා නේද? එහෙම ගෞරවයක් තියෙනවා. එතකොට තමන්ගේ උපස්ථායක තනතුරට රහතන් වහන්සේලා ඉල්ලුවට දුන්නේ නැහැ. ඒ වහන්සේලා ඒ සංසාරේ නිදහස් මිදුණු අය. වහන්සේලා මට උපස්ථාන කළ යුතු නැහැ. එසම මගපලයකටපත් වෙච්ච සම්මාදිට්ඨික වෙච්ච ආනන්ද හැඳුරන්න දුන්නා. ඒ අතර රහත් වුණා නම් උන්වහන්සේත් වෙනස් කරලා තව එක්කෙනෙක් ගන්නත් තිබ්බා. උන්වහන්සේ ඉතින් රහත් බවට හිත යොමා ගන්න විදියක් නැහැ කොච්චර බණ ඇහුවත්. හැමතිස්සෙම ඉන්නේ බණ නෙමෙයි. මේ බණ පද ටික ඇහෙනවා. එයාගේ කල්පනාව තියෙන්නේ මීලකට බුදුහාමුදුරන්ට උණු පෑන් සලසන්න ඕනේ. ඊට පස්සේ ගිලම්පස සලසන්න ඕනේ. ඊට පස්සේ මෙතන වැඩ ඉන්න සලස්සන්න ඕනේ. ඊට පස්සේ රාත්‍රියේදී මේ කසායක් දෙන්න ඕනේ. මේ බෙහෙතක් දෙන්න ඕනේ. මේ බලන්න ඕනේ. ඈ රාත්‍රියේ එළි වෙනකන් සමහරලාට ඇහැරලා ඉඳලා නිදිමරලා ඉඳලා ඒ සංඥාවෙන් හිටිය මිසක් ධර්මය ඇහුවේ නෑ. ඇහුවේ නැත්තේ වචන ටික ඇහෙනවා. ආධ්‍යාත්මික පරිවර්තනය වෙන්නේ. එහෙමනම් අන්න දැනගන්න එකෙන් අපි මේ හුදෙක් කන් තියාගෙන හිටියට වැඩක් වෙන්නේ නෑ. එන ඉතින් ආනන්ද හැමදු රහත් වෙන්න ඕන. උන්වහන්සේගේ අරමුණ වෙනස්. ඒ නිසා ඔබගේ මෙතනට ඇවිල්ලා ඉන්න අරමුණ වැදගත්. සත්‍ය අවබෝධයට. එහෙම නේද? දැන් හැමදුරගේ වැරදි හොයනවා වගේ එනවා ඇවිල්ලා. නිවන් දකිද? නිවන් දකිද? කවදාවත් ධර්මය හම්බ වෙන්නේවත් නැහැ පින්නතුනේ. පැහැදිලිනේ? අඩුවක් හොයන්න එනවා. ඒ වගේම තමන්ගේ මතයක තමන් තදින් හිර වෙලා නිකන් අර බෝතලයක මූඩිය වහලා තියාගෙන ඉන්නවා වගේ තමන්ගේ මනස ඉන්න තමන්ගේ මතවල අර්ථවාදවල හිර වෙලා මම රියල් බුද්දිස් කියලා මම රියල් බුද්දිස් බෝතලේ වහලා තියාගෙන ඉන්නවා. අර ඔය රියල් බුඩිස් කිය වචනේ කියවෙන්න හේතුව තමයි මේ ෆ්ලයිට් එකේදී සිද්ධ වෙච්ච වැඩ. හොද්දටම බීපු මිනිස්සේ මුළු ෆ්ලයිට් එකටම හැයෙන්න කෑ ගහලා කියනවා මම රියල් බුඩිස්ලු. එහෙම කියනවා. ඊට පස්සේ දැන් මාව දැක්කනේ මට බේරෙන්න විදියක් නැහැ හාමුදුරනේ මම මේ හිටියට රියල් බුඩිස්. රියල් බුඩිස් මට බිස්නස් ක්ලාස් යන්න පුළුවන් වුණාට මම මේ යන්නේ නිහතමානීකමට උගලොත් එක මේ ඉකොනොමිය ඇවිල්ලා තියෙන්නේ නෝමල් ක්ලාස් එකකට මම ඇවිල්ලා ඉන්නේ මේ වගේ කියා කියනවා. ඉතින් අර ඒ වගේ ලොකු ප්‍රශ්නයක් වුණා ඒ රියල් බුඩිස් කාර්යයත් එක්ක. ඉතින් ඒක නිසා මට ඕක මතක් වෙනවා නිරන්තරයෙන්ම ওই මිනිස්සයාව. ඒ මිනිස්සෙක්ගෙන් බේරිලා ගියේ හරි අමාරුවෙන්. එලෝ එලෝ රියල් බුඩිස් කියන මිනිහා. ඉතින් ඒ වගේ පෙනුමෙන්ම දැනෙනවනේ. ඉතින් එදා ඉඳලා මේ අර අර ඒ වගේ තද බෞද්ධයන්ට හරි බයයි. ඇයි ඒ බෞද්ධ කම මතින් වෛර කරනවා? ඒ බෞද්ධ කම මතින් පන්සලේ හාමුදුරුවන්ට උගුල්ලා දිනවා, හාමුදුරුවන්ව පන්නනවා, එලවනවා, උද්ඝෝෂණ කරනවා. ඔය රියල් බුද්දිස් කාර්යය ටික හරි භයානකයි. ඉතින් මං හිතන්නේ අපි එක චරිතයක් තියාගන්න හොඳ නැහැ. නැගෝය සමහර රටවල් වල ඒ සාමිනහන්සලේම හරි මේ අසරණ වෙලා ඉන්නෝ දායකයන්ගේ ක්‍රියාකාරකම් වලට. මං හිතාටේ තත්ත විපස්සනා. දැන් මං බන කියන මූඩ් එක මේක වුණාට වෙන ස්වරූපයකින් මෙතන කෙනෙක් ආවොත් ඒ ස්වරූපයෙන් එයාව පාලනය කරන්න ඕන. මේ ස්වරූපයෙන් එයාට ගැළපෙන්නේ අලියෙක් කඩාගෙන આવොත් එහෙම ඒ ස්වරූපයෙන් අලියෙක් කෙලවන්න ඕන. හරකෙක් කඩාගෙන આવොත් ඒ ස්වරූපයෙන් එලවන්න ඕන. බල්ලෙක් බුරාගෙන පැනනොත් උගෙන් ඒ විදියට බේරෙන්න ඕන. ඒ මිනිස්යාගේ ඒ වේගත් එක්ක ඒ විදියට වැඩ කරන්න ඕන. ඒ ස්වරය භාවිතා කරන්න ඕන. එයාට ඒ ආකාරයෙන් කතා කරන්න ඕන, කියන්න ඕන. ඒ නිසා අපි කරන්නේ මේ මිනිස්සු පාලනය කිරීමක්. ඒ නිසා මේ මේකේ එකම මේ මේ කොටසක් කැටගරි එකක් දාගෙන හිටියොත් එහෙම මේ සිල්වත් කියලා ඕගොල්ලෝ ඒක වැරදි. අපි මේක වෙනස් කරන්න ඕන. ඌමනා තැනදී ෂණිකව වෙනස් වෙන්න ඕන. තේරෙනනේ? ඒ ආකාරයෙන් වෙනස් වෙන්න ඕන. ඒකට කතා කරන්න ඕන. දැන් මම කල්පනා කරන්නේ නාලන්දා විශ්වවිද්‍යාලයේ භික්ෂූන් වහන්සේලා 20,000ක් හිටියලු. එතකොට එකපාරට කඩාගෙන පැනලා අර මොකද්ද මේ මුස්ලිම් ආක්‍රමණයක් නේද? ඇවිල්ලා මුළු 20,000ක් මරලා බෙලි කපලා මේව කළා විනාශ කළා. මං කියන්නේ ඉන්න හාමුදුරු ටික එකතු වෙලා පාත්‍ර වලින් ගැහුවනා. තින්න පාත්‍ර ටිකෙන් අරගෙන. ගැහුණා මොකද ටිකක් පාලනය කරගන්න තිබ්බගේ ඉවරලා. එකපාරට කඩාගෙන ඇවිල්ලා. එතකොට උන්වහන්සේ කෙනෙක්ගෙන් ඇවිල්ලා ඇහුවා කියන්නේ ඉස්සෙල්ලම මේ පොත් අතර අපේ ආගමේ පොතක් තියෙනවද කියලා ඇහුවලු. මේ හාමුදුරු කල්පනා කරන්න එපා. ඇත්ත කීම කියන එක හැමතැන මෙහෙම භාවිතා කරන්න සුදුසු දෙයක් නෙමෙයි කියලා. දැන් මහත්තයා ගෙදරින් එළියට බහිනකොට ආනෝ මහත්තයා කොහෙද යන්නේ කියලා කිව්වා. මහත්තයා කියනවා මං අනුරාධපුර යන්නේ දවස් 3කට එන්නේ. මේ ආන්නේ පලා තියෙන හොරෙක්. ඉතින් ඔය ඇත්ත අපි කියන්න ඕනද? නෑනේ. අන්න ඒක බුද්ධිමත් භාගය. එතකොට කොච්චර පොත් කිව්වත් ඒ හාමුදුරන්ට අදහසක් තිබුණේ නෑ. ඔව් ලංකාවේ ඉපදුනා නම් ඕක තියෙනවා. ලංකාවේ ඉපදුන්නේ මේක නේද? අපි ඇත්ත කියන අය සත්‍යවාදී අය කියලා හිතලා කිව්ව නෑ. ඔයාලගේ පොතක් නෑ. ඇත්තද? ෂොක් කිව්වා. ගීනි තිබ්බ මුළු ඔකට කියන්න තිබ්බේ හැම තැනම ඔයාලා මේ හැම පොතකම ඔයගොල්ලන්ගේ පාඩේකුත් අපි ලියලා දෙන්න කියලා. හරි. පංචායුධ කුමාරයාගේ කතාවෙන් අපිට කියලා දෙන්නේ ඒක. උපායශීලී බව. වැත්තු මේ ධර්මය අහසීමෙන් මම කියන්නේ ආධ්‍යාත්මික ජයග්‍රහණ ලබන්න ඕන. ඒ වගේම ඔබේ ජීවන පැවැත්මේ ජයග්‍රහණ ඔබ ලබන්න ඕන. ඒකෙන් සරුවාකාරයෙන් පරිපූර්ණ මිනිසෙකු නිර්මාණය කිරීම අපේ අදහස වෙන්න ඕන. නමුත් දිඹුලාගල හාමුදුරුවෝ කොහෙද? මෝකිරිගල හාමුදුරුවෝ නම් හරි හොඳයි. සුද්දා බුදු පිළිමේ උඩ ඇවිද්දා මොකද්ද බුදු පිළිමේ තියෙන නේද ආශ්චර්ය කියලා බලන්න. දිමුලාගල නේ මෝකිරිගල නේ ඒ වගේ. හා කොහෙද පන්සල අහලා නැද්ද? දකුණු පළාතේනේ තාම ලුණු හම්බෙන්නේ ඒ පන්සලටනේ. මෝගිරි ගල වගේනේ. ඔව් බලමු. ඉතින් මේ පිළිමේ ඇවිද්දා. එතකොට ඒ සායින්හන්සේගේ ළඟ තිබුණු දක්ෂතාවය පාවිච්චි කරලා සායින්හන්සේ අර හක්ක පිඹිනවා කියලා මන්තරයක් තියෙනවා. ඒක කියලා මම දන්නවා ඒ මන්තරේ නම. මේ ඒක දාලා ඉවරලා ගම්බෙරි ඇට ටිකක් හවල පිඹා හොස් ගාලා. පිඹට පස්සේ හුද්ද වැටුණා. කටින් නායන් ලේ දාගෙන වැටුණා. දැන් එදා ඉඳලා තාමත් ඒ ලුණු හම්බ වෙන සිද්ධිය තියෙනවා. දැන් නම් කපහැරලා දාන්නේ නැලුත් ඒක අපේ උදේ. නැත්තම් ඒ ලුණු සලාකයක් හම්බෙලා තියෙනවා ඒ වෙනුවෙන් හැමදාම. ඉතින් අර ඒ වගේ නරකත් හොඳයි පුතේ කියලා දාගත්තා. දැන් බලන්න මේක තමයි බුද්ධිමත් භාවය. ධර්මයේ දෙන්නේ අපිව ආරක්ෂා කරන්න මිසක් විනය තියෙන්නේ අපිව ආරක්ෂා කරන්න මිසක් කාටවත් ගරහන්නවත් කාටවත් නින්දා කරන්නවත් තමන් ප්‍රපාදයට වැටෙන්නවත් ජීවිත අවුල් කරගන්නවත් නෙමෙයි. ධර්මයේ කියන්නේ අපිට ආරක්ෂා වීම සඳහා හදන වැඩපිළිවෙලක්. එහෙම ගන්න තේරුණා නේද? ධම විනය ධර්මය විනය මේ හැමදේම සම්බුද්ධ ශාසනයේ ආරක්ෂාවට අපේ මානසික ආරක්ෂාවට අපේ පැවැත්මට උපයෝගී කරගන්න දෙයක් බවට ඒක පත් කරගන්න ඕනේ. ඒක විනාශයට පත් කරගන්න බෑ. දැන් ඒක විනාශයට පත් කරගෙන ගොඩක් දෙනේ. ඒ නිසා තමයි වෙලා තියෙන්නේ. අපි අපිම එකිනෙකාට දුස්සීලියෝ ගියාගෙන ඉන්නවා. නේ? හාමුදුරු දායකයා කෙරෙහි වෛරයෙන් බලනවා. දායකයා හාමුදුරු කෙරෙහි වෛරයෙන් බලනවා. මට නම් කිසිම කෙනෙක් කෙරෙහි තරහෙන් බලන්න ඕනාවක් නැහැ. කිසිම හේතුවක් නැහැ. අනිත් එක මගේ කාලේ අපත යනවානේ. අනුන්ගේ කෙරෙහි වෛරසිත උපදවාගෙන මින් හිටියොත් මගේ කාලේ අපත යනවා. කාටවත් මම එහෙම දොසක් කියන්නේ මට ගමනක් යන්න තියෙනවනේ. බලන්න තියෙනවනේ කියලා තමයි කල්පනා කරන්න ඕනේ. වෙලාව 11 කාලයි. හරි. හොඳයි, දැනගත යුතු යමක් වේද විමසන්න. හොඳයි, දැන් මම ඔය ඇත්තන්ගෙන් ප්‍රශ්න අහන්නනේ. හොඳයි. හොඳයි, නිවන් අවබෝධය සඳහා අපි කුමක් කළ යුතුද? කුමක්ද අපි කරන්න ඕන? කියන්න බලන්න මැද හරි. අපේ මහත්තයාගේ අදහස කියන්න බලන්න. දෘෂ්ටි වලින් මිදෙන්න ඕන. හොඳයි, තවත් අදහස් ඇති කියන්න බලන්න ඒ මහත්මයා. ධර්ම ශ්‍රවණය කරන්න ඕන. හරි, තව කියන්න බලන්න. ආ, ඉවසීම පුරුදු කරන්න ඕන. තව ආ, කිසිම දෙයක් නොකර ඉන්න ඕන, දුක නැති කර ගන්න ඕන. ධර්මයේ පිරිසිඳ දකින්න ඕන. පිටිපස්සේ මාත්මයා ඇලීම ගැටීම දෙකෙන්ම ඇති වෙන මමත්වයේ දුර්ලභ ගන්න ඕන. තමන්ට දැනෙන දේ පිළිබඳව අවබෝධ කරගන්න ඕන. තව මේ මොහොතේ සිහියෙන් ඉන්න ඕන. තව අනිත් අයත් කියන්න බලන්න. මොකද කරන්න ඕන නිවන් දකින්න? මොකද කරන්න ඕන? ඔය සියල්ලම කරන්න ඕන. ඔය කියපු දේවල් හැමදේම, ඔය සියල්ලමත් උපකාරකයි, සියල්ලමත් කරන්න ඕන. ඒ වගේම මේ මොහොතේ අපි පැටලිලා ඉන්නේ මොකද කියලා බලලා ඒක තේරුම් කරගන්න ඕන. මේක ගමනක් වෙන්නේ. කැලේක ගමනක යනකොට අපිට ලැබෙන බාධක විවිධයි. බාධකේ හැටියට තමයි විසඳුම. එහෙම නැතුව භාවනාවත් තෝරගෙන වැඩක් නැහැ. භාවනාව කියලා කියන්නේ අර ඇතිවන බාධකේ බිඳලන්න ඇති කරගන්න උපාය මාර්ගය. ඒ නිසා සියලු දෙනාට ගැළපෙන එකම භාවනාවක් දෙන එක වැරදි. එහෙම වුණොත් අර සියලු දෙනාට පැනඩෝල් ලියන දොස්තර කෙනෙක් වගේ වෙනවා. එහෙම වෙන්න බෑනේ. ලෙඩාගේ විනිශ්චයෙන් පසුව තමයි බෙහෙත නියම වෙන්නේ. ආන් ඒ වගේ වෙන්න ඕන. තමන් මුලින්ම තේරුම් කරගන්න ඕන තමන්ගේ බාධකේ මොකක්ද. ඒක තේරුම් කරගන්න ඕන. සත්‍ය අවබෝධයට පත් වෙන්නේ එහෙමයි. මේක පින්නතුනේ මේ පුජ්‍යල මමත්වයේ කියන්නේ මම දකින්නේ මේ අර වායු බැලුමක් වගේ. අර වායු පුරෝප බැලුම් අර මංගල උසෝල එහෙම අහසට දාන්නේ.
අන්න ඒ වගේ තියෙනවා. දැන් මේක නූල් වලින් බැඳලා තියෙනවා කියලා අපි හිතමුකෝ නූල් ගොඩකින්. අපි මේ එක එක නූල කැපුවත් මේක යන්නේ නැහැ ඉහළට. මේ අවසාන නූලක් සිඳින්න ඕන. සිඳට පස්සේ මේක ඔටෝමැටිකලිම මෙන්න හැමී සැරේ අය අර වායු බැලුම් මෙන්න අහසට යන්න පටන් ගන්නවා. මම උදාහරණයක් ගන්නේ ඔන්න ඕක. මනස ඇතුලේ මේ මමත්වයේ ඔන්න ඔය වගේ බැඳලා තියෙන මේක පුම්බලා තියෙනවා. මේක හැබැයි අපි උපාදාන ශක්තිය කියන වලින් වාන වලින් බැඳලා තියෙනවා. වාන කියන්නේ යම් පටලයක් බැම්මක් කියන එකනේ. එතකොට මේකේ බැඳලා තියෙනවා මේ වරපඩ කඩා දැම්මොත් සිඳ දැම්මොත් තමයි නිර්වාණ බවට පත් වෙනකොටම බැඳීම් රහිත වෙනකොටම මෙයාව ඉගිලෙනවා. ඉගිලුනහම ඉතින් පූර්ණ විවෘතත්වයකට හා නිදහසකට තමයි පත් වෙනවා. අර සංසාරයට යන්න තිබුණු මනස මෙතනින් නිදහස් කරලා දානවා. ඊට පස්සේ යාගේ අලුත් අවදියක් ලෝකෝත්තර ඥානයක් දර්ශනයක් එයාට පහළ වෙනවා. හැබැයි ඉතින් අවසාන වරපට හරි අර සිඳෙන්නේ නැත්තම් එයා ඉන්නව පිනතනේ. විවිධ දේවල් බාධක වෙන්න පුළුවන්. වීරිය ඔබට බාධාවක් වෙන්න පුළුවන්. ප්‍රඥාව ඔබට බාධාවක් වෙන්නත් පුළුවන්. සතිය ඔබට බාධාවක් වෙන්න පුළුවන්. ශ්‍රද්ධාව ඔබට බාධාවක් වෙන්න පුළුවන්. මට හමු වෙලා තියෙනවා නිවන් දකින්න බැරි වුණා ශ්‍රද්ධාව නිසා බැරි වෙච්ච අය ඉන්නවා. තේරුණාද? දැන් අපිටත් මග පෙන්නපු අම්ම කෙනෙක් හිටියා. මෙතෙන්ට යන්න මෙහෙම යන්න මෙතන බණ අහන්න කියලා අපිට වාහන එලවලා එවලා අපි වඩම්මල එහෙම කරපු අම්ම කෙනෙක් හිටියා. එයාට සත්‍ය අවබෝධ වෙන්නේ නැහැ. සත්‍ය තේරුම් ගන්නටම හොඳටම ධර්මය අහලා අහලා දිනු වෙලා ඉන්නවා. නමුත් අවබෝධය පහළ වෙන්නේ නැහැ. මොකද ශ්‍රද්ධාව වැඩි. මහාමුදුරන්ට පුදුම ශ්‍රද්ධාවක් ගෞරවයක් තියෙන්නේ. ඉතින් ධර්මයටත් එහෙමයි. නමුත් ඒ ශ්‍රද්ධාව නිසා ඒක ඉක්මවල යන්නේ. ප්‍රඥාව වැඩි වුණොත් එහෙමයි. දැන් මට මේ වීරිය නිසා වීරිය බාධාවක් වෙනවා. පින්නතුන්ට කියලා ඇති ඒ වීරිය අධික භාවය නිසා මගේ ළඟ තියෙන අර දැඩිකම නිසා සත්‍ය අවබෝධ වෙන්නේ. එතකොට ඒක මට පෙන්වපු නිසා මග පෙන්වීමක් ලැබිච්ච නිසා ඒ දිහා මම අවදියෙන් බලපු නිසා ඒක බාරගත්ත නිසා ඒක එවලෙම තුනී කරලා දාපු නිසා මට අවසාන බාධකෙ බිඳ ගන්න ලැබුණා. එතකොට ඒ මොහොතේදී තමයි තේරුම් කරගත්තේ මම මෙතෙක් කාලයක් මගේ තියෙන අධික වීරියත් එක්ක මම සිර වෙලා හිටිය කියලා. ඉතින් මේ බලන්න මම කවුද? සතුන්ට බව මාරාවේසියෝ සිද්ධ වෙනනේ. මොකද අපේ අවධානය වෙනස් කරන එක තමයි මාරයාගේ වැඩේ. එයා ආධ්‍යාත්මික වශයෙන් එනවා. එන්න බැරි මට්ටමක් තිබුණොත් එහෙම බාහිර ආවේශ විය හැකි දේවල් වලට පත් වෙනවා. පත් වෙලා ඇවිල්ලා ඒ බාධාව සිද්ධ කරනවා. ඒක මනසේ අපූර්ව සිද්ධියක්. ඒක වෙන පුජ්‍යලයක් නෙමෙයි. ඒක මහා පුදුම දෙයක් නෙමේ. දැන් මේ ශෛල නිර්මාණය වීම, මේ ලෝක සත්වයා නිර්මාණය වීම ස්වභාවික දෙයක් නේද? ඒ ස්වභාවික සිද්ධීන් වල අමුතු ක්‍රියාවලියන් තියෙනවනේ. අදාහ ගන්න බැරි ක්‍රියාවලියන් තියෙනවා. මේ බැක්ටීරියා වර්ග වල එහෙම ක්‍රියාත්මක වෙන ඒ ආකාරය මහා පුදුමයි. ඒක අදාහ ගන්න බෑ. ඒවයි ඒ ස්වરૂපය. ඉතින් ඊළඟට අපි මිනිස්සෙක් කියලා කියන්නේ එක ජීවයක් හරි එක පුනර්භවයක ජීව කට්ටලයක් නෙමෙයි. මහා මං හිතන්නේ මේ පෘථුවියක් මේක. තේරෙනවද? අපේ ඇතුළේ ඉන්නේ එක ජීවියෙක් දින්නේ. නෑ, ජීවි ටොන් එකක් තියාගෙන තමයි මේ අපි ජීවත් වෙන්නේ. ඒ අතර මහ ජීවියෙක් ඉන්නවා. ඒ තමයි මම. දැන් මහ පොළොව නැමැති ප්‍රධාන සාධකය ඇතුළේ තව ජීවීන් දාලු ප්‍රකෝටි ගානක් ඉන්නවා වගේ මේ ශරීරය ඇතුළේ එක ජීව ලක්ෂණයක ප්‍රතිඵලයක් නෙමෙයි තියෙන්නේ. තව බොහෝ ජීව ශක්තියින් වල ප්‍රතිඵලයක් තියෙන පිනුතරේ. පිනුතරේ අපි අහස ලෝකය විද්‍යාව අපි හදාරලා තිබ්බට අපි තාමත් අපේ මොළය ඇතුලේ මේ ශරීරය ඇතුලේ මේ ක්‍රියාත්මක වෙන දේවල් පද්ධතියන් ඇතුලේ ඒ වෛද්‍ය විද්‍යාවත් හරියට ඒ දේවල් සම්පූර්ණයෙන් අවබෝධ කරගෙන නෑ. ඒ තරම් ක්‍රියාවලියන් සිද්ධ වෙනවා ඒක කොහොමද වෙන්නේ කියලා. දැන් අපිටත් හිතා ගන්න බෑනේ කොහොමද මේ රූපයක් බලලා මේක අපේ මනසට ඇතුළට අරගෙන ආයේ ඒක මෙනෙහි කරලා ඒක ගන්නෙ කොහොමද, මේ ශබ්දය සහ මේ රූපේ එකට සම්බන්ධ කරන්නේ කොහොමද නේද, ඒ ගන්ධය හා මේ ඔක්කොම එකට සම්බන්ධීකරණය කරන්නේ කොහොමද, ඒවා අපි මතක තියාගන්නේ කොහොමද, ආයේ ඒක අවශ්‍ය වෙලාදී ටක් ගාලා අපි ඒක ගන්නෙ කොහෙද, කොහෙද ඒක තැම්පත් වෙලා තිබ්බේ, ඔව උපතෝ කෝටික ප්‍රශ්න. හැබැයි මේ අපේ පරමාර්ථය සුන්දර මනසක් හදාගන්න, ලස්සන මනසක් හදාගන්න. පැහැදිලිනේ? සුන්දර මනසක් හදාගන්න ඉච්චරයි. ඔබට ඔබට දැනෙන මනසක් හදාගන්න, ඔබට දැනෙන දෙයක් හදාගන්න. ඔබට දැනෙන දේ තමයි වඩා වැදගත්. මොනම හරි දුකක් තියෙනවා නම් එතන ගැටලුවක් තියෙනවා. ඒ ගැටලුවෙන් ඔබ නිදහස් වෙන්න, ඔබේ ආධ්‍යාත්මය නිදහස් කරගන්න, ඒ වෙනුවෙන් කටයුතු කරන්න. තත්ත විපස්සනා, මොහොතින් මොහත අවදිමත් වෙන්න. ප්‍රධාන දුක ආත්ම දෘෂ්ටිය, සක්කාය දිට්ඨිය කියන ස්වභාවය ඔබ මෙතනින් උදුරා දැමුවොත් ඔබට සංසාරයේ අපා බිය කියන එක එන්නේ නැහැ. මට විතර මං හිතන්නේ සතර අපායන්වල බිය කාටවත් තිබුණද කියලා මට හිතන්න අමාරුයි. මට මොකද්ද හේතුවකින් මහා අපා බියක් දැනෙනවා. කියන්නේ ඒ කාලේ ඒ කියන්නේ මේ ආත්මේ ලබන ආත්මෙලයි කියලා නෙමෙයි, සංසාරේ කවදක හරි වැටේ කියලා වගේ. මොකක් හරි හේතුවක් අපා බියක් දැනුණා. ඒ දැනෙච්ච නිසා ඒ බීතිය මගේ හිතේ තුලින් නැති වෙන්න ඕන. දැන් ওই අනිත් අය වුණත් ওই දෙයියෝ අදහන්නේ යදින්නේ ඇයි ඒක ඇහන්නේ ඔච්චර අපාවියට දුකට යයි කියලා. ඔයගොල්ලෝ හිතනවාද ඒගල්ලන්ට නැහැ කියලා? තියෙනවා. උදේ හවස පත්තරයක් හරි දහතරයක් හරි සියසරයක් හරි කෑ ගහන්නේ කොහොටද? බයයි. 아무ත් එහෙම කෑ ගැහුවයි කියලා වැඩේ වෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒ නිසා නිවැරදි අනුගමනය සිද්ධ කරගන්න ඕන. ඒ මනස අපායට ඇදගෙන යන ඒ ලක්ෂණේ පවතින තාක්කල් මමංකාරය කියලා කියන්නේ මමත්වයේ කියලා කියන්නේ පින්නතුනේ අපායට ගෙනියන්න ආපු දූතෙක්. මමත්වය බලන්නේම මනස බර කරන්න, ඝන කරන්න, රළු කරන්න. මිනිස්සු ලෝකේ ආස අභියෝගාත්මක දේවල් වලට, රළු වලට, දේවල් වලට, ඝන දේවල් වලට, මමත්වේ වැඩි කරන දේවල් වලට. ඒවා පස්සේ ගමන් කරාම මිනිස්සු පව් පුරවගෙන මනස දැඩි වෙලා ඒ මිනිස්සු අපාය මාර්ගයන් වලට පත් වෙනවා පෙනුතරේ. ලෝකේ කාටවත් ජයග්‍රහණය කියලා එකක් නැහැ. ජයග්‍රහණය නෙමෙයි වැදගත් වෙන්නේ. දැන් හිතනවා නම් අර රටවල් දෙකක් යුද්ධ වදින ඒගොල්ලෝ කල්පනා කරනවා ජයග්‍රහණය නෙමෙයි වැදගත් වෙන්නේ රට. ජයග්‍රහණය නෙමෙයි අපිට වැදගත් වෙන්නේ ජීවිත කියලා හිතනවා නම් ආන්න එහෙම වුණා නම් බුද්ධිමත් වෙන්න පුළුවන්. දැන් මේක හැමෝම කල්පනා කරන්නේ ජීවිත වැදගත් නැහැ, රට වැදගත් නැහැ, වියදම් වැදගත් නැහැ. ආපිට වැදගත් වින් කිරීම, ජයග්‍රහණය කිරීම. ඉතින් ඔය මිනිස්සු උගත්තුද? ඔය මිනිස්සු ජ්‍යෙෂ්ඨ මිනිස්සුද? ශ්‍රේෂ්ඨ මිනිස්සුද නෑ, මෝහාන්ධකාරයෙන් පිරුණු මිනිස්සු. රටත් විනාශ කරගෙන තමනුත් විනාශ වෙලා. තේරුණා නේද? කාටත් වෙන්නේ අර සේ සදේ බහුගේ දවසේ අර හමුදා නායකයෙකුට සිද්ධ වෙච්ච දේ. එයා විශාල ප්‍රාණඝාත ටිකක් කරලා පව් බොරෝ ගත්තා. එයාටත් ඒ කර්ම විපාකේ කරකිලා ක්‍රියාත්මක වුණා. සමහර රටවල් අවියාවද විකුණලා රට ගොඩනගා ගන්නවා. ඒ කර්ම විපාකයෙන් මේ රටවල් ඒ ආයුධ වලින්ම විනාශ වෙනවා. ඒ නිසා තමයි බුදුහාමුදුරුවෝ අවියාවද වෙළඳාම කියන එක නොකළ යුතු රැකියාවක් හැටියට සිදු කරේ. මොකද හේතුව? ඒකෙන් පව් පිරෙනවානේ. ඒකෙන් පව් ප්‍රැස් වෙනවා. ඒ නිසා වස විස වෙළඳාම කියන එක ඒක කරන්න හොඳ නැහැ. ඒ කොළඹ හිටියා වස මුදලාලි කෙනෙක්, එයා මිය ගිහිල්ලා තියෙන්නේ වස බීලමයි. ඒක එහෙම වෙනවා. රටටම වස බේදලා එයාත් වස බීලා තමයි මෙතන ගිහිල්ලා තියෙන්නේ. ඉතින් ඒවා අධ්‍යයනය කළාම මේ කර්ම විපාක ලක්ෂණයන් මේ විදිහටම වෙලා තියෙනවා වෙනතරේ. තේරුණානේ? ඉතින් ලෝකය ලෝක මිනිස්සු පිස්සු වැටිලා. පිස්සු වැටිලා. ඒ නිසා බුදුහාමුදුරු කියනවා මේ ධර්මය අහන ටික දෙනයි ඒ ටික දෙනා දෙවියන් විසින් මඟ පෙන්වනවා කියන දෙවියන් කියලා කියන්නේ මේ ඥානය ඇති දර්ශනයක් ඇති අයට කියන පිරිසට. ඒ අය මඟ පෙන්වනවා, ඒ මඟ අහන අයට එයත් ජීවිත බේර ගන්නවා, අනිත් අය ඔක්කොම සටන් බිමට වැදිලා මේ යනවා කියලා. මන්න සටනක් ඇතුළු මන්නම් යන්නේ නැහැ. මම හිමින්තරේ කොහරි ගිහලා ගල්ගුහාවකට හරි වෙලා ඉඳලා එනවා. උඹලට ඕනනම් ගාගනින් කියලා. මොකද දෘෂ්ටි දෙකක් අතර ප්‍රශ්නයක් නේ ඔතන තියෙන්නේ. දෙන්නම අවසන් නැති වෙලා තියෙයි. ඊට පස්සේ අපිට ඇවිල්ලා පදිච්ච වෙන්නයි තියෙන්නේ. පිස්සු. ඒ නිසා අපිට රටක් නැහැ. ජාතියක් නැහැ. ආගමක් නැහැ. කුලයක් නැහැ. ගෝත්‍රයක් නැහැ. ඔතන සින්දුවෙත් කිව්වේ නේ. නේද? ඇහෙන්නේ නැද? ගීතෙත් කිව්වේ නේද? කල්පනාවකද ඉන්නේ. ඉතින් ඒ වගේ මේ ඒක නිසා මේ රටක් එහෙම දෙයක් නැහැ. අපි ඒව නැති කරන අය සියලු මනස අතර තියෙනවා නම් ඒක නිකන් දෘෂ්ටි භාවය. එහෙම ගෝත්‍ර නැහැ. දිට්ඨිංච අනුපගම්ම සීලවා, දෘෂ්ටි නොගැනීමේ සිල්වත්කම දිනු කරගන්න එක. දැන් ඔබ හිතන්නේ ඒ වගේ ජනාධිපති කෙනෙක් වුණා, පොඩි තැනක ඉඳලා හරි ඉහළට ගියා, මේ තත්ත්වයට ගියා, මේක ජයග්‍රාහී ජීවිතයක්ද? නෑ. පුටින් කියන්නේ මේ ටැක්සි ඩ්‍රයිවර් කෙනෙක්. එතකොට මෝදි කියන්නේ මේ ටී මේක කෙනෙක්. ඈ? ඔව් මේ දුම්රිය පොලේ තේ හදපු කෙනෙක් ඉතින් ඒ වගේ තත්ත්වයක්. නමුත් එහෙම මේ කියලා එතන රජකමේ කියලා අහවල් තනතුරේ කියලා එහෙම ජයග්‍රාහී තත්ත්ව මනින්න බෑ. එහෙම කියන්න බෑ පින්නතුනේ. ඉතින් හොඳ රජ කෙනෙක් ඉන්නත් පුළුවන්. ඉතින් හොඳ වුණොත් හොඳයි. ඒ නිසා හුදෙක් දරුව වුණත් දහමෙන් තොරව වෛද්‍යවරයෙක් කළොත්, දහමෙන් තොරව මහාචාර්යවරයෙක් කළොත්, දහමෙන් තොරව ධනවතෙක් කරොත් එහෙම වැඩක් වෙන්නේ නැහැ. ඒ නිසා දහමක් තියෙන්න ඕන, ආත්ම සංවේදී භාවයක් තියෙන්න ඕන, නුවණක් තියෙන්න ඕන, සංයමයක් තියෙන්න ඕන ලෝකේ දියුණුවත් එක්ක. මේ ලෝකේ විනාශ කරන්න මේ අනුබල දෙන දරුවෙක්වත් හදන්න හොඳ නැහැ. බලන්න කොච්චර විද්‍යාත්මක මොළය ඇතුලේ ප්‍රඥාව තිබ්බනම් න්‍යෂ්ටිකාවි හදන්න ඒව කියන්නේ. මම අහලා තියෙනවා මේ ඔය ආනන්ද මෛත්‍රී හාමුදුරුව තවසාන කාලයේදී ගොඩාක් පොත් පුච්චලා තියෙනවා. ඒකට හේතුව වැරදි මන්ත්‍ර ශාස්ත්‍ර එහෙම තිබුණු ටිකක් මිනිස්සුන්ට අවඩදායි කරන්න පුළුවන් මන්ත්‍ර ශාස්ත්‍ර වගේ දේවල් පවුණහන්සේට පොස්කොළ පොත්වල හමු වෙලා තිබිලා තියෙනවා. මේව තිබුණොත් මේව අනාගතයේ කියවලා තවත් කෙනෙකුට අහිතක් කරයි, අනර්ථයක් කරයි කියලා ඒ ඔක්කොම ගොඩ ගහලා පුච්චලා. බලන්න උන්වහන්සේගේ මෛත්‍රී සහගත බව. නැත්තම් මේව ඓතිහාසික වශයෙන් මේව තියෙන්න ඕන කියලා එහෙම තියලා යන්න තිබ්බනේ නෑ. උන්වහන්සේ කල්පනා කරා නෑ මේක කොහොම හරි පාවිච්චි කරන්නේ නරකකට කවුරු හරි. එහෙම වුණොත් මට පව් පිරෙනවා කියලා උන්වහන්සේ පිච්චුවා. දැක්කනේ හැටි. එතකොට හොඳ වෛද්‍ය පොත් මෙහෙත් හොඳ දේවල් ඉතිරි කරලා ගියා. හොඳ දේවල් ඉතිරි කරලා ගියා. ඒ වගේ. අන්න ඒකයි මෛත්‍රී සහගත භාවය කියලා කියන්නේ, කරුණාවන්ත භාවය කියලා කියන්නේ. ඉතින් අපි හුදෙක් මෛත්‍රී කරුණාවන්ත මිනිස්සෙකුට එහා ගියපු ආධ්‍යාත්මය අවදි කරගත්ත, විදර්ශනා ධූරයෙන් හිත පුබුදවාගත්ත, ලෝභ ద్వේෂ මොහ ප්‍රහාණය කරගත්ත, ඡය කරගත්ත ලෝකයෙන් එතර අවදියක් සිද්ධ කරගත්ත, සිතක් ඇති කරගන්න, පඤ්ඤා විමුක්තියක් ඇති කරගන්න, චේතෝ විමුක්තියක් ඇති කරගන්න මඟ පෙන්වනෝ. ඒ මඟ වඩන්න, දියුණු කරගන්න, සාර්ථක කරගන්න හැමදෙනාටම වාසනාව භාග්‍ය සැලසේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. සාදු. අද දවසේ පින් ඇති දායකත්වයෙන් දක්වමින් කටයුතු කළේ සිල්වා පවුලේ පින්නතුන් අරමුණු බවට පත්වන්නේ දැනට උසස් අධ්‍යාපනයේ කටයුතු වල නියැලී සිටින උදේශිකා දිනේට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලැබිලා ඒ වෛද්‍ය අධ්‍යාපන කටයුතු සඵලප්‍රාප්ත කරගන්නට තුරුණගේ දෙවියන්ගේ ආශිර්වාදයෙන් නිරෝගී සම්පන්නිය ලැබේවා සද්ධර්මයේ ආශිර්වාදයෙන් සියලු කටයුතු ਸਰව ප්‍රකාර කරගන්නට තුරුණුවන්ගේ ආශිර්වාද බලය වේවා කියලා ප්‍රාර්ථනා කිරීමට ඒ වගේම අප අතරින් සමුගත් ලැරිස් සිල්වා ආදරණීය පියාණන්ට පුංචි නෝනා මාතාවගේ සසර ගමන සුපත් වේවා දෙමව්පියන් ඇතුළු වංශ පරම්පරාගත ඒ ඥාති මිත්‍රාදීන්ගේ භව ගමන සුපත් වේවා නිවනින් සැනසේවා කියන උතුම් ප්‍රාර්ථනාවත් මුල් කරගෙන ඒ වගේම මෙම පවුලේ සෑම සිළු දෙනාටම ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයත් සද්ධර්මයේ ආශිර්වාදයත් සද්ධර්ම අවබෝධයත් සැලසේවා කියන උතුම් ප්‍රාර්ථනාවෙන් ඒ වගේම ආනන්ද ස්වාමීන් වහන්සේ ඇතුළු ධර්ම ශ්‍රවණය කරන රටවාසී ලෝකවාසී හැම දෙනාටම සද්ධර්ම අවබෝධයේ සැලසේවා ආයුරාරෝග්‍ය සැප වර්ධනය වේවා කියන මෙත් සිතින් යුක්තව අද ධර්ම දේශනාවේ දායකත්වයේ දක්වමින් කටයුතු කරේ පින්වත් සිල්වා පවුලේ පින්නතුන් ඒ හැම දිනාගේම උතුම් සත් ප්‍රාර්ථනා බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ වේවා හැම දිනාටම සද්ධර්මයේ ආලෝකය සැලසේවා සැලසේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු අභිවාදන සීලෙස නිච්ඡං උද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛම් බලං ආයුරාෝග්‍ය සම්පත්තේ පඤ්ඤාවන්තස්සේතු ච අතෝ නිබ්බාන සම්පත්තේ මිනාතේ සමිඤ්ඤතෝ සාදු සාදු සාදු